කතානායකවරයා විසින් කරන ලබන නිවේදනය නිවේදනය පාර්ලිමේන්තුවේ සභාගර්භය තුළ සභාවේ වැඩ කටයුතු කරගෙන යාමේදී සහ සමහර අවස්ථාවලදී සභාගර්භයෙන් පිටතදීත් ආණ්ඩු පාර්ශවය හා විරුද්ධ පාර්ශවය ඇතැම් මන්ත්‍රීවරයන් විසින් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ ලේකම් මණ්ඩලය සහ සෙසු නිලධාරීන් ඉලක්ක කරගනිමින් සිදු කරන ලබන පදනම් විරහිත චෝදනා සහ දෝෂාරෝපණයන් මෙම උත්තරීතර සභාවේ ගරුත්වයට නොගැලපෙන හා සුදුසු නොවන බව මෙම ගරු සභාවේ අවධානය යොමු කිරීමට කැමැත්තෙමි. විශේෂයෙන් සභාවේ වැඩ කටයුතු පවත්වාගෙන යාමේදී පාර්ලිමේන්තු සම්ප්‍රදායන් පරිචයන් සහ ක්‍රියාදාමයන්ට අනුකූල එම කටයුතු සාධීන හා පක්ෂපාතී ආකාරයෙන් මෙහෙයවීම ගරු කතානායකතුමාට මූලාසනයට උපදෙස් ලබා දීමේදී සහ සහයවීමේ නිලධාරීන් වශයෙන් ව්‍යවස්ථානුකූල ව්‍යවස්ථාදායක වගකීම් ඉටුකරනු ලබන පිණිස පාර්ලිමේන්තු ලේකම් මණ්ඩලයටද සාධීන හා අපක්ෂපාතී ලෙස ක්‍රියාත්මක වීම වැළැක්වීමේ බලපෑමක් ලෙස මෙවැනි කටයුතු හේතු විය හැකි බැවින්ද ඒ ආකාරයෙන් පාර්ලිමේන්තු ලේකම් මණ්ඩලයේ සේවකනු ලබන නිලධාරීන් සහ සෙසු නිලධාරීන් ඉලක්ක කරගනිමින් සිදු කරන ලබන තර්ජන කිරීම පදනම් විරහිත චෝදනා සහ දෝෂාරෝපණයන්ගෙන් වැළකී සිටින ලෙස මෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ට කාරුණිකව දැනුම් දෙමි. තවද නිලධාරීන් පිළිම දෙවැනි චෝදන ඇත්නම් ඒවාගරු කතානායකතුමා වෙත යොමු කරන ලෙසද දැනුම් දෙමි. ලිපින එකලාදී පිළිගැන්වීම ගරු අධ්‍යාපන අමාත්‍යතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, 2021 වර්ෂය සඳහා ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයේ වාර්ෂික වාර්තාවම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව අධ්‍යාපනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ය සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු ප්‍රවාහන මහාමාර්ග ජනමාධ්‍ය අමාත්‍යතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, 2020 සහ 2021 වර්ෂ සඳහා මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තා බලශක්ති සහ ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ය සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු වැවිලි කර්මාන්ත අමාත්‍යතුමා කර්මාන්ත අමාත්‍යතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, 2020 වර්ෂ සඳහා කළුබෝ විටියාන තේ කර්මාන්ත ශාලා සමාගමේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව භාණ්ඩ හා සේවා අපනයනයේ ඉහළ නැංවීම පිළිබඳ අංශික අධීක්ෂණ කාර්ය සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
විපක්ෂ නායකතුමා,
ඔබතුමාගේ අවසර ඇතිව විශේෂයෙන්ම මම පාර්ලිමේන්තුවේ සියලු දෙනා වෙනුවෙන් යෝජනා කරනවා ජූලි 14 අභ්‍යවකාශගත කරන ලද චන්ද්‍රයන් 3 චන්ද්‍රයානය මගින් ගෙන ගිය වික්‍රම යානය ESA ගමන සම්පූර්ණ කර තිබෙනවා. ඒ අනුව සඳේ දක්ෂිණ ධ්‍රැවයට ළඟා වූ ප්‍රථම රට බවට ඉන්දියාව පත් වෙනවා. සඳ මතට මුදු ලෙස පතිත කෙරෙනු වික්‍රමයානය හා ඒ තුළ බහා ඇති සඳ මතුපිට ගවේෂණයේ යෙදෙන රෝවර යානය මගින් ඉදිරි සති දෙක තුළ සඳ මතුපිට ගවේෂණය සිදු කරනු ලබනවා. මෙය ඉන්දියාවේ තෙවැනි චන්ද්‍ර මෙහෙයුමයි. එසේම සඳේ දක්ෂිණ ධ්‍රවය කරා කෙරෙන පළමු මෙහෙයුමයි. විශේෂයෙන්ම දකුණු ආසියාතික රටක් ඉන්දියාව මෙවන් ක්‍රියාදාමයකට මුලපිරීම සහ එය සාර්ථක කර ගැනීම ගැන අපේ උණුසුම් සුභපැතුම් අපි මේ අවස්ථාවේ පුද කර සිටිනවා. Honorable Speaker, Chandrayaan 3 is the third Indian lunar exploration mission under the Indian Space Research Organization Chandrayaan program. It consists of a lander named Vikram and a rover named Pragyan, similar to those of the Chandrayaan 2 mission. The propulsion module carried the lander and rover configuration to lunar orbit in preparation for a powered descent by the lander. Chandrayaan-3 was launched on 14th of July 2023. The lander and rover landed near the lunar South Pole region on 23rd August 2023, making India the first country to successfully land a spacecraft near the lunar South Pole and the fourth country to soft land on the moon. As a member country of the SAARC region and as a South Asian country, we are all proud of this magnificent achievement by India, the Indian government, and the people of India. And let's all of us congratulate them on this massive achievement. Garu, niyojaka kathanagathumani karanawata amatharawa mama tawat wedagath karanawak idiripat karannata yanawa. Meka bohoma sangvedi karanawak. Garu niyojaka kathanagathumani මේ පහුගිය දිනවල විශේෂයෙන්ම තපරෙන් පහුගිය දිනවල නෑ මට මේකෙන් පස්සේ කතා කරන්න ගරු වීරවන් සමතුමා සමා වෙලා ගරු නියෝජක කතානායකතුමනි පහුගිය දිනවල ජාත්‍යන්තර සහ දේශීය මාධ්‍යවල විවිධ බුද්ධිංශ ප්‍රකාශ කරයි කියලා මේ රටේ විවිධ ජාතීන් ආගම් අතර ලොකු ගැටණයක් ඇති වෙලා මේ රටේ තවත් කලහකාරී තත්ත්වයක් තවත් පිපිරීම් තත්ත්වයක් පිළිබඳව ජාත්‍යන්තරවත් මේ රටේත් මාධ්‍යවල වාර්තා වෙනවා මේක බොහොම භයානක කාරණාවක් රටේ ජාතික ආරක්ෂාවට බලපාන කාරණාවක් ඒ නිසා විශේෂයෙන්ම අපි ඉල්ලීමක් කරන මේ වර්තමාන රජයෙන් වහාම සියලුම පක්ෂ කැඳවල සියලුම පාර්ශව කැඳවල මෙවන් තත්ත්වයක් පිළිබඳව මේක සත්‍යයක්ද මේක අසත්‍යයක්ද මෙවන් තත්ත්වයක් උද්ගත වෙලා තිබෙනවද මොකද අපි හැමෝම දන්නවා පාස්කු ප්‍රහාරයත් සමග මේ රටේ නිර්මාණය වුණු ආරක්ෂක ව්‍යාකූල නිසා විශේෂයෙන්ම මම ඉල්ලීමක් කරන මේ අවස්ථාවේ කරුණා කරලා මේ සංවේදී කාරණාව පිළිබඳව රජයේත් ඒ වගේම මේ සභාවෙත් අවධානය යොමු කරලා මේ වැදගත් ප්‍රශ්නය පිළිබඳව සියලුම දේශපාලන පාර්ශව දැනුවත් කරන්නට මේ සභාව දැනුවත් කරන්නට කටයුතු කරන්න
ඉස්සෙල්ලා විමල් වීරසමතුමා මේ කාරණය
කරුණ නියෝජ්‍ය කතානායකතුමනි අපේ අසල්වැසි රාජ්‍ය ඉන්දියාව අපි එක පැත්තකින් සතුටු වෙනවා ඒ චන්ද්‍ර සඳතරණය කරන්න ලෝකේ හතරවැනි රට හැටියට ඉන්දියාවට හැකිවීම පිළිබඳව ඉගෙන අපි සතුටු වෙනවා සහ ඉගෙන අපි කලාපේ අපි අසල්වැසිය හැටියට අපි ඉගෙන අපේ ප්‍රසාදය පිරිනමන්න ඕන ඒ වගේම අපි කියන්න ඕන ඉන්දියාවේ වාසනාවට දැන් ඒ සඳබද තරණය කරන්න බිලියන ගාන වැය වෙනකොට වැසිගිලි නැති මෙච්චරක් ඉන්නවා කුල වශයෙන් ගැටෙන මෙච්චරක් ඉන්නවා මෙච්චර දුප්පතුන් ඉන්නවා මෙච්චර ඉගෙන ගත්තේ නැති ළමයි ඉන්නවා එහෙම කියමින් ඒ සතුට අඩපණ කරන කාලකණ්ණි සංස්කෘතියක් ඉන්දියාවේ තරුණ පරම්පරාව තුළ නැහැ. ඒක ගැන අපි ආඩම්බර වෙනවා. ඉන්දියාවේ තරුණ පරම්පරාව මොන වුණත් මොන වර්ගේ වුණත් මොන කුලේ වුණත් මොන ගෝත්‍රේ වුණත් අර තමන්ගේ ජාතික කොඩියත් එක්ක ජාතිකත්වයත් එක්ක පුදුමාකාර හැඟීමකින් ඉන්නවා. එහෙම නැතුව අර මේ තියෙන මොනවා හරි අඩුපාඩුව පදනම් කරගත්තු කාලකණ්ණි ගැරහීමකට ඒ සමාජය ගෙනිහිල්ලා නැහැ. විශේෂයෙන්ම ඉන්දියානු සිනමාවේ එකදී මහා විශාල කාර්යභාරයක් කරනවා. ඉතින් අපි ඒ කාරණේ අවධාරණය කරමින් අපේ තරුණ පරම්පරාවටත් ඉන්දියාවෙන් ඉගෙන ගන්න කියන එක අවධාරණය කරමින් සඳ තරණය කරපු ලෝකේ හතරවෙනි රට අපේ අසල්වැසි ඉන්දියාවට අපේ ප්‍රණාමය සහ ගෞරවය මේ අවස්ථාවේදී පුද
කරනවා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපි මේක දිගින් දිගටම පැවසුවා ඔබතුමා ප්‍රධාන කටයුතු වලින් පස්සේ සුබ පැතුම් මේ ඔක්කොම ප්‍රකාශ වලට ඉඩ දෙන්න 10 මාරෙන් පස්සේ දැන් අපි හැමදාම ඇවිල්ලා ඉන්නවා මේ ප්‍රශ්න වලට උත්තර දෙන්න 10 මාරෙන් පස්සේ ඔබතුමා කාලය කළමනාකරණය කරගන්න නැත්නම් අපිටත් යන්න සිද්ධ වෙනවා
හොඳයි අපි ඒ ගැන දැනුම් දීලා තියෙන අවශ්‍ය කරු මන් තුමාලා මූලික කටයුතු අවසන් කරලා ඊළඟ කාරණයට යමු කාර්ක සභා වාර්තා පිළිගැන්වීම ජාතික ආර්ථික භෞතික සැලසුම් පිළිබඳ ආංශික අධ්‍යක්ෂක කාර්ක සභාවේ වාර්තාවේම කාර්ක සභාවේ සභාපති ගරු මහින්දානන්ද අලුත්ගම්ගේ මහත්මයා විසින් පිළිගැන්වීම. එවැනි මල්විරන් සම්මන්ත්‍රණ.
ජාතික ආර්ථික හා භෞතික සැලසුම් පිළිබඳ ආංශික අධ්‍යක්ෂක කාර්ක සභාවේ යොමු කරන ලද 2021 වර්ෂය සඳහා තුරු සභිය අරමුදලේ වාර්ෂික වාර්තාව දෙදස් පහළුව දෙදස් දාසේ දෙදස් දාහත දෙදස් දහට දෙදස් දහනමසා දෙදස් විශ්ව වර්ෂ සඳහා සීමා සහිත පරන්තන් කෙමිකල් සමාගමේ වාර්ෂික වාර්තා දෙදස් විසික වර්ෂ සඳහා ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ වාර්ෂික වාර්තාව සහ දෙදස් දහනමේ වර්ෂ සඳහා ශ්‍රී ලංකා සුරංගපත්තා විනිමය කොමිෂන් සභාවේ වාර්ෂික වාර්තාව සම්බන්ධ වූ ඒකීකාරක සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරමි.
අංක දෙක භාණ්ඩ හා සේවා අපනයන වැඩිදුරණ කිරීම පිළිබඳ ආංශික අධීක්ෂක කාරක සභාවේ වාර්තා එම කාරක සභාවේ සභාපතිකරු බුද්ධික පත්තිවරණ මහත්මයා විසින් පිළිගැන්වීම.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, භාණ්ඩ හා සේවා අපනයන වැඩිදුරණ කිරීම පිළිබඳ ආංශික අධීක්ෂක කාරක සභාව වෙත යොමු කරන ලද 2021 වර්ෂය සඳහා උක් බඩඉරිඟු කජු ගම්මිරිස් කුරුඳු කරාබු නැටි බුලත් ආශ්‍රිත කර්මාන්ත සහ අපනයන ප්‍රවර්ධන ඇතුළු සුළු භෝග සංවර්ධන රාජ්‍ය අමාත්‍යංශයේ වාර්ෂික කාර්ය සාධක වාර්තාව, එවැගේම 2021 වර්ෂය සඳහා රබර් පරිවේශන ආයතනයේ වාර්ෂික වාර්තාව, එවැගේම 2020 වර්ෂය සඳහා පොල් වගා කිරීම මණ්ඩලයේ වාර්ෂික වාර්තාව සම්බන්ධයෙන් එකී කාර්ක සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරනවා. කාර්ක සභාවට ඉදිරිපත් කරපු ඒ වාර්තා සමග කාර්ක සභාවේ වාර්තාව, එවැගේම විශේෂයෙන් මේ ලිපිලේඛනාදියේ පිටපත් මන්ත්‍රීවරුන්ට සපයලා සභා මේසේ මත තබලා තියෙනවා.
හොඳයි. අංක 3 ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාවේ වාර්තා එම කාර්ක සභාවේ සභාපති ගරු ගාමිණී වලේබගොඩ මහත්මයා විසින් පිළිගැන්වීම.
ස්තුතියි මූලාසන නියෝජ්‍ය කතානායකතුමනි. ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාවට ඉදිරිපත් වූ වාර්ෂික වාර්තා දෙකක් වන 2022 වර්ෂය සඳහා සමාජ සේවා දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව සහ 2021 වර්ෂය සඳහා ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලයේ වාර්ෂික වාර්තාව සම්බන්ධයෙන් වූ එකී කාර්ය සභාවේ වාර්තාව මම මේ ගරු සභාවට ඉදිරිපත් කරමි.
මහජන පෙත්සම් පිළිගැන්වීම ගරු අනුර දිසානායකතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, සාලි අශෝකපුර කනත්තපාර රාජංගනේ වම්මියුරු යායේ 2 යන ලිපිණේ පදිංචි ID නන්දිනී මහත්මියගෙන් ලැබුණු පෙත්සමක් පිළිගන්නුමි.
ගරු ජයරත්න හේරත්නතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මහව රන්දනිගම JC මන්සිල්යන් ලිපිණේ පදිංචි ඒ පාකිර් මිදින් මහතාගෙන් ලැබුණු පෙත්සම පිළිගන්නුමි.
ගරු වෛද්‍ය සුදස්සනී පෙනාන්දපුල්ලේ මැතිණිය.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මාවතගම අරම්පොලවත්ත නොම්බර 143 ධර්මස්ථානෙහි පදිංචි DMR රාජසිංහ මහතාගෙන් ලැබුණු පෙත්සමක් පිළිගන්වමි.
ගරු තුෂාර ඉඳුනිල් අමරසේන මැතිතුමා.
මං ඉදිරිපත් කරනවා කතානායකතුමනි.
පෙත්සම කියන්න ගරු.
හරි. ධම්මදෙනිය දොස්තරවත්ත පන්සල පාර අංක 361 හතර ධර්ම ස්ථානයේහි පදිංචි කළුආරච්චි කුසුමාවතී මහත්මියගෙන් ලැබුණු පෙත්සමක් මෙයින් පිළිගන්නවා.
ගරු ගාමිණී වලේගොඩ මැතිතුමා.
ඉදිරිපත් කරනවා කතානායකතුමනි. ගරු කතානායකතුමනි, පන්නිපිටිය දෙපානම සමගිමාවත අංක 35 ඇලීරක් 1 ඒ ධර්ම ස්ථානයේ පදිංචි මේනකා පතිරණ මහත්මියගෙන් ලැබුණු පෙත්සම පිළිගන්නවා.
පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාර්ය සභාවට යොමු කරනු ලැබේ. වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න ඔව් කියන්න.
කතානායකතුමනි, මේ ප්‍රශ්න අපි දන්නවා ප්‍රශ්න ඉදිරිපත් කරන ආකාරය පිළිබඳ. ඒ වගේම ගරු නියෝජ කතානායකතුමනි, මේ ප්‍රශ්න ඉදිරිපත් කිරීමේදී විශේෂයෙන්ම ස්ථාවර නියෝග 37(1)ට මම ඔබතුමාගේ අවධානය යොමු කරනවා.
අංකය කියන්න.
37(1)  එතකොට මේකේ තියෙන ගරු කතානායකතුමනි, නියෝජ කතානායකතුමනි, අපි දාන ප්‍රශ්න පිළිබඳව ඒ නිර්වාද්‍යතාවයේ පිළිබඳව කතානායකවරයා ඒක නිවැරදිද නැද්ද කියන කාරණය නිලධාරීන් හරහා යොමු කරලා බලලා ඒක න්‍යාය පුස්තකයට ඉදිරිපත් කරනවා. ඒක තමයි නිලධාරීන්ගේ වගකීම. මං හරි නේද?
ඒ අනුව තමයි ප්‍රශ්න.
එතකොට ගරු නියෝජ්‍ය කතානායකයා ඊයේ දිනේ මම ඔබතුමාට මගේ අපේ රාජ්‍ය මුදල් ඇමතුමා මගේ ප්‍රශ්නේ 6 පාරක් 7 පාරක් ඇහුවයි කිව්වා. එතකොට මෙන්න මේ කාරණේ, මෙන්න මේ වගන්තියෙන් තමයි බැඳිලා තියෙන්නේ. ඒක එසේ නොවී නිසා තමයි ඒ න්‍යාය පුස්තකයට ආවේ. ඒ කියන්නේ නිලධාරී හොඳට බැලුවා, මේක එකම ප්‍රශ්නයක් නෙමෙයි, මේක අහන්න පුළුවන්. ඒ නිසා තමයි න්‍යාය පුස්තකයට දැම්මේ. දැන් අපේ ගරු රාජ්‍ය ඇමතුමා අපේ ප්‍රධාන මේ පාර්ලිමේන්තු කටයුතු ලේකම්තුමියකින් ඉල්ලලා තියෙන වාර්තාව. ඒ වර්තාව මටත් ඕනි. එතකොට මේක කවුද වැරද්ද කරේ කියන කාරණේ කරුණ නියෝජ්‍ය කතානායකතුමනි ඔබතුමාට බලා ගන්න පුළුවන්. කියන අපි නිතර නිතර චෝදනා කරනවා කියන කාරණේට මම මේ හදන්නේ මේ 37 එක තුල විශේෂම ගරු නිලධාරීතුමයලට තියෙන වගකීම අකුරට ඉස්සිද්ධ කරලා න්‍යාය පුස්තකයකට එක දාලා ඒ කාරණා සිද්ධ කරලා තියෙනවා.
ගරු මන්ත්‍රීතුමා දැන් න්‍යාය පත්‍රය හදන්නේ ඒකට මේ
මට ඒ වර්තාව මට ලැබෙන සලස්සන කියන කාරණේ කියනවා වගේම මුළුසුනට සාමිල ධාරීහිට ගරු කරමින් ඊයේ පාර්ලිමේන්තුව පැය භාගයකින් ඉවර වුණා කලින්. එතකොට මේ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට වෙලාව අඩු වුණා. වෙලාව අඩු වුණා නියෝජ්‍ය කතානායකතුමනි. මම අහන්නේ ඒ පැය භාගයක් විනාඩි 30ක් වෙලාව තියෙද්දිත් විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ වෙලාව අඩුයි කියලා
බෞමින්සති ගරු මන්ත්‍රීතුමා ඒ ගැන
බලන්න කියලා මම ඉල්ලීමක් කරනවා.
හොඳයි. ඔසයන් සේමසිං අමතුම.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ මෙතුමා මතු කරන කාරණේ ඊයේ මම පිළිතුරු ලබා දීමේදී ඇතිවෙච්ච තත්වයක්. විශේෂයෙන්ම ගරු කතානායකතුමනි මම පාර්ලිමේන්තුවේ මහලේකම්තුමිය දැනුවත් කරේ මෙතුමා විසින් දිගින් දිගටම එකම කාරණයක් සම්බන්ධයෙන් ප්‍රශ්න විවිධ වචන වෙනස් කරලා අහන එක පිළිබඳව. හැබැයි එහෙම ඇහුවත් ගරු නියෝජ්‍ය කතානායකතුමනි ඒ සියලු ප්‍රශ්න වලට අපි පිළිතුරු ලබා දීලා තියෙනවා. මම නිරන්තර මම වග බලාගත්තා ඒ සෑම ප්‍රශ්නකටම රජයේ පාර්ශවයෙන් පිළිතුරු ලබා දෙන්න.
හැබැයි
එතුමා බලාපොරොත්තු වෙන පිළිතුර මොකද්ද කියන එක මම දන්නේ නැහැ. මොකද ඒ හොරකම සිදු වෙලා තියෙන්නේ එතුමාලගේ ආණ්ඩුව කාලේ.
එතුමාලේ
හොරකම ආරක්ෂා කරපු අය. එතුමාලා පොත් ලියපු අය. එතුමාලා
පුස්තක
කාපු අය.
මේක විවාදයක් කරගන්න එපා.
හැබැයි ප්‍රශ්නයක් ඇහුවාම පස්සේ පිළිතුරු ලබා දීම අපි සිදු කරලා තියෙනවා.
හරි බොහොම ස්තුතියි. ප්‍රශ්න අංක 1 ගරු ඉසාක් රහමාන් මහත්තයා මුදල් ආර්ථික ස්ථායිකරණ රාජ්‍ය ප්‍රතිපත්ති අමාත්‍යාංශයෙන් අසීමිත.
ඉහත සඳහන් කළ ණය 107 ණය 44ක් සඳහා නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති අතර ඉතිරි ණය සඳහාද ණය අය කර ගැනීමේ වෙනත් ක්‍රියාමාර්ග ගෙන ඇත. අයන්නේ 5 එලෙස බොල් ණය ලෙස කපා හැර නැත. ආයන්න පැන නොනගී.
කතානායකතුමනි මගේ පළවෙනි අතුරු ප්‍රශ්න එමතුමනි ඔබ දන්නවා ප්‍රතිපති ලංකාව අපි දන්න විදියට සෞඛ්‍ය අධ්‍යාපන ඒ වගේම ලංකාව කෘෂිකර්ම රටක් කියලා තියෙනවා. මම ඔබගේ අහන්නේ එමතුමා ප්‍රතිපති මේකට ඇතුළු වෙලා තියෙනවනේ ප්‍රතිපතිය මම අහන්නේ ලංකාවේ කෘෂිකර්ම රටක් 48 නිදහසේ ඉඳලා රජවල් කීපයක් වෙන වෙලා ආවා වෙනස් වෙලා ආවා. හැබැයි මේ ආණ්ඩුව අතර ඇතුළම එමෙතිවරු කීපයක් මාරුණා. හැබැයි ලෝකේ අපි දිනුන වෙලා තියෙන සිංගප්පූර් මලේෂියා ඒ වගේම සවුත් ආප්‍රිකා රටේ නායකයෝ වෙනස් වෙනවා ප්‍රතිපති වෙනස් වෙන්නේ එමෙතුමා. හැබැයි ලංකාව නම් එහෙම නෑ. ඔබගේ මම ඉල්ලීමක් කරනවා අපේ පාර්ලිමේන්තුවේ ඉන්න 225 තරා එකට එකතු වෙලා හරි ප්‍රතිපතියක් අපිට ඉදිරියට ආණ්ඩු වෙනස් වෙන්න පුළුවන්. හැබැයි ප්‍රතිපති වෙනස් වෙන්න බෑ. ඒකෝ අඩුගානේ කෘෂිකර්ම රටක් අපි කෘෂිකර්ම ප්‍රතිපතියක් අධ්‍යාපන ප්‍රතිපතියක් සෞඛ්‍ය ප්‍රතිපතියක් අනිත්‍යවත් අරලා මේ තුන හරි ඔබට ජනාධිපතිතුමත් එක්ක කතා කරලා ඔබට ඉදිරියට ගේන්න පුළුවන්ද කියලා මම අහනවා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි ඇත්තරම මේ ඉෂාක් රහමාන් මන්ත්‍රීතුමා අහලා තියෙන ප්‍රශ්නේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඇති ලංකා බැංකු ශාඛා පිළිබඳව. හැබැයි ඔබතුමා අලුත් ප්‍රශ්නයක් ඇහුවොත් අපි පිළිතුරු ලබා දෙන්න. නමුත් ගරු මන්ත්‍රීතුමා ඔබ මතු කරපු කාරණේ වැදගත්. ඇත්තරම අපේ රට ඉදිරියට යද්දී මේ ඉතිහාසයේ ඇතිවෙච්ච කඩාවැටීම් ඇති නොවෙන්න ජාතික ප්‍රතිපත්තියක අවශ්‍යතාවයක් තියෙනවා. එහිඳ අපි දැනට මේ පාර්ලිමේන්තුව තුළ මූල්‍ය විනයත් ඒ වගේම මේ රටේ රාජ්‍ය මූල්‍ය පාලනය සම්බන්ධයෙන් කමිටු 6ක් පත් කරලා ඒ කමිටු 6 තුළ රාජ්‍ය මූල්‍ය පාලනය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදු කරනවා. ඒ එක්කම ඔබ කියන කාරණාවට අදාළව අනිකුත් ප්‍රතිපත්ති සකස් කිරීම සම්බන්ධයෙන් සහ හොයලා බලන්න ඒ යෝජනා ලබා දෙන්න කමිටු ගණනාවක් ඔබතුමා කියපු ශේෂ්ත්‍ර සහ තවත් ශ්‍රේෂ්ඨ ඇතුළත්ව මේ වෙනකොට පාර්ලිමේන්තුව තුළින් ක්‍රියාත්මක වෙනවා. ඉතින් රජයෙන් ජනාධිපතිතුමා බලාපොරොත්තු වෙන්නේ රජය බලාපොරොත්තු වෙන්නේ මේ කමිටු සක්‍රීයව දායකත්වය මේ ජාතික ප්‍රතිපත්තියක් නිර්මාණය කිරීම වෙනුවෙන් ලබා දීම. එහෙම වුණොත් ආණ්ඩු මාරුවෙයි ඇමතිවරු මාරුවෙයි ජාතික ප්‍රතිපත්තිය වෙනස් නොවි ඉස්සරහට යයි.
මගේ දෙවැනි අතුරු ප්‍රශ්න ඇමතිතුමා දන්න දෙයක් තමයි රටේ ආර්ථික වලින් විශාල පීඩනයට වෙච්ච වෙලාව තමයි අපි ඉන්නේ. හැබැයි ඇමතිතුමා අපේ දැන් ක්‍රම විදියට ඉදිරියට එනවා. හැබැයි ව්‍යාපාරිකයෝ තමන්ගේ ජීවිත කටයුතු වලට වඩා ව්‍යාපාර කඩා වැටිලා ඉදිරියට ගමන් කරන්න බැරි ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා. හැබැයි ඇමතිතුමා ඔබ දැන් කියනවා අපේ රටේ ආර්ථික ඉහළටම ගිහිලා තිනවා තනි ඉලක්කමට අපි ඇවිල්ලා තිනවා කියලා. හැබැයි මම දන්න තරමින් එමෙතුමා මාස දෙකකට පෙර වී අස්වැන්නයක් කරුවා වී මිලදි ගන්නත් බැරි ප්‍රශ්නයක් ඇති වුණා මගේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සාමාන්‍ය පොඩි මෝල් කාර්යයන්ට. එයි 130ට 30 තමයි පොලි තිබුණේ. මම කිව්වේ මෝල් කාර්යය විතරයි නේ ලංකාවේ තියෙන සියලුම කර්මාන්තකාරයෝ ලක්ෂ ගණන් රැකියා අවස්ථාව නැති වුණා. ඔබට මම ඉල්ලීමක් කරනවා එමෙතුමා සාධාන පොලියක් ඔබ ලබා දුන්නොත් විතරයි ඉදිරියට රටේ අර යන්න පුළුවන්. එහෙම නැත්නම් රජයට රැකියාව දෙන්නත් බෑ කියලා කියනවා. ආර්ථික ප්‍රශ්නයක් තියෙනවා කියනවා. හැබැයි මම ඔබගේ ඉල්ලීමක් කරනවා ඉදිරියට මේ ව්‍යාපාරියෝ රකින්නවා නම් කර්මාන්තකාරෝ රකින්නවා නම් වෙයිමාතුරු රකින්නවා නම් විශේෂම පිටරටවල සහනයක් දීලා තමයි ගොයිතන් හෝ කර්මාන්ත හෝ වැඩි දියුණු කරලා තියෙන්නේ. ඔබගේ ඉල්ලීමක් කරනවා එමෙතුමා සාධාරණ පොලියක් දීලා අපේ රැකියා අවස්ථාව නැති අයට රැකියාවක් දීලා ව්‍යාපාර කඩා වැටිච්ච අයට ඉදිරියට ගන්න පුළුවන් විදිහට පියවරයක් ගන්න ඕනේ කියලා ඔබගේ ඉල්ලීමක් කරනවා.
අරු නියෝජ්‍ය කතානායකතුමනි, විශේෂයෙන්ම මේ රටේ සුළු හා මධ්‍ය පරිමාණ මූල් හිමියන් ආරක්ෂා කරන්න අපි වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කරා. ඔබතුමා දන්නවා මේ ගිය අවුරුද්දේ, ඒ කියන්නේ මාස් කන්නේ අපි ක්‍රියාත්මක කරපු වැඩපිළිවෙලට කලින් ඒ වැඩ පිළිවෙලම ක්‍රියාත්මක කරන්න මැදිහත් වෙච්ච ප්‍රධාන පුද්ගලයා මම. මොකද ඒක එකක් තමයි අපි නියෝජනය කරන්නේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ. ඒ වගේම සුළු හා මධ්‍ය පරිමාණ මූල් හිමියන්ට ගැටලු කීපයක් මතුවලා තිබ්බා. එතකොට අපි මීට කලින් ක්‍රියාත්මක කරපු වැඩපිළිවෙලට වඩා හොඳ වැඩපිළිවෙලක්. ඔවුන්ට ඔවුන්ගේ ආර්ථිකමය දුෂ්කරතා මගහරව ගන්න ඔවුන්ට යම්කිසි වැඩි ලාභයක් ලබා ගන්න පුළුවන් අලුත් ක්‍රමවේදය තමයි අපි මේ මාස්කන්නේ තුල ක්‍රියාත්මක කරේ. ඒ වැඩසටහන තුල අරමුණු කීපයක් එක්ක මන්ත්‍රීතුමා ක්‍රියාත්මක වුණේ. එකක් තමයි මේ රටේ අඩු ආදායම්ලාභී පවුල්වලට යම් සහයෝගයක් ලබා දෙන්න ඔවුන්ට මාස දෙකකට හාල් ලබා දීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම. දෙවැනි එක තමයි මේ රටේ සුළු හා මධ්‍ය පරිමාණ මූල් හිමියන් ශක්තිමත් කරන්න ඔවුන්ට ගබඩා කිරීමට, වේලීමට, ඒ වගේම වී කෙටීමට සහ ඉන්පසුව දිස්ත්‍රික් ලේකම්වරයාගේ අධීක්ෂණය යටතේ දිස්ත්‍රික් ලේකම්වරයාට අනික් ප්‍රදේශයන් වලට අවශ්‍ය සහල් ලබා දෙන්න අවශ්‍ය වැඩසටහන ක්‍රියාත්මක කරලා යම්කිසි ලාභයක් මෝල් හිමියන්ට උපයා ගැනීම. තුන්වෙනි කාරණේ තමයි ඔබතුමා දන්නවා ඒ වෙලාවේ වීමිල තිබ්බේ රුපියල් 60යි 65යි 70යි. හැබැයි මේ වීමිල අපි රුපියල් 100 දක්වා අරගෙන යන්නේ ඒ අවස්ථාවේ රජය කටයුතු කරා. හැබැයි අපි ඒ කටයුතු කරෙත් විශාල අර්බුද රාශියක් මැද. ඔබතුමා දන්නවා රජයේ ආදායම් ප්‍රමාණය රජයේ අත්‍යවශ්‍ය වේදම් පියවා ගැනීමට ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඉතින් එවැනි තත්ත්වයක් තුළ තමයි අපි ඒක ක්‍රියාත්මක කරේ. ඊළඟට ගරු මන්ත්‍රීතුමා, වෙළඳපොළ විසින් තීන්දු කරන පොලි අනුපාතයන් වෙත අපි ගමන් කිරීමක් සිදු කළ යුතුයි. මොකද ඉතිහාසයේ අපි දැක්කා විවිධ අවස්ථාවන් වලදී පොලි අනුපාතයේ රජය මැදිහත් වෙලා තීන්දු කරන්න ගිහිල්ලා ඒක අවාසිදායක තත්ත්වයන් බවට පරිවර්තනය වුණා. ඒකින්ද වෙළඳපොළට ගැළපෙන ආකාරයට තරගකාරීත්වය තුළ ඉදිරියේදී මේ වෙළඳ තරගකාරී වෙළඳපොළක් රට තුළ නිර්මාණය වෙයි. හැබැයි අතරතුර සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් රැකගන්න අවශ්‍ය මූල්‍ය සහයෝගයක් ලබා දෙන්න පුළුවන්ද කියන කාරණය පිළිබඳව අපි දීර්ඝව විවිධ මූල්‍ය සහයෝගය ලබා දෙන ආයතන සමගින් සාකච්ඡා කරගෙන යනවා. අපි හිතනවා ඉදිරියේදී තව පොලි අනුපාතයන් අඩු වෙයි. මේ වෙනකොට ප්‍රතිපත්ති පොලි අනුපාතය 104.5කින් අවස්ථා දෙකකදී අඩු කරා. ඒ වගේම ඊයේ මූල්‍ය මණ්ඩලයේ තීන්දුව කළා තියෙනවා විවිධ සීමාවන් පරවන්න පොලි අනුපාතයන් තුල. ඉතින් මම හිතන්නේ මේ ආර්ථිකය බිඳුවේ ඉඳලා ක්‍රමානුකූලව ගොඩනැගෙද්දී ඒ සඳහා අවශ්‍ය මේ යාන්ත්‍රණය රජය ක්‍රියාත්මක කරන්න සහයෝගය දක්වනවා.
බොහොම සරි. ප්‍රශ්නාංක දෙක තවත් අවස්ථාව දෙන්න බෑ. ප්‍රශ්නාංක දෙක මොහොමඩ් මුසම්මිල් මැතිතුමා කුසිකර්ම මැතිතුමාගෙන්
අහනවා. ගරු කතානායකතුමනි,
ගරු මන්ත්‍රීතුමන්ලා කවුරුත් නිශ්ශබ්ද වෙන්න ඊයේ තීන්දුවක් ගත්තා ප්‍රශ්නවලට උත්තර දෙන්න පැයයි කාල සීමාව. ඒ නිසා බාධා කරන්න එපා. චමින්ද විජේසිරි මන්තුමාගේ ඔබතුමා ප්‍රශ්න දෙකක් ඇහුවනේ ගරු මන්තුමා. ඔබතුමාට ප්‍රශ්න දෙකටයි අවස්ථාව හම්බුනේ. හරි, ඔබතුමා කරුණා කරලා වාඩි වෙන්න, මේ කාලේ නාසි කරන්න එපා. චමින්ද විජේසිරි මන්තුමා, මොකද්ද රීති ප්‍රශ්නේ?
මේ 91 ඌසා ඌ කියන කාරණා දෙක මට අයිතු විදියට මෙතුමා යෝජනාවක් කරා අපේ මුදල් රාජ්‍ය අමාත්‍යතුමා.
මොකද්ද?
මම එතුමාට යෝජනා කරනවා බර්පොෂල් දෙෂුරස් එකෙන් චමින්ද විජේසිරි මොන හරි අල්ලසක් හරි සල්ලි හරි අරන් තියෙනවා නම් මේක එළිය කියන්න පාර්ලිමේන්තුවේ
එතුමාට
විරුද්ධව නඩුවක් දාන්න. ඒ වගේම ඔබතුමාට රනිල් වික්‍රමසිංහ හොරා කියන්න බැරුව
ප්‍රශ්නාංක දෙක ගරු මොහොමඩ් මුසම්මිල් මැතිතුමා කුසිකර්ම අමාත්‍යතුමාගෙන් ඇසීමට.
අමාත්‍යතුමා, ඕක සභාගත කරන්න උත්තරේ මම අතුරු ප්‍රශ්න අහන්න.
ගරු මෝලාසන
උත්තරේ සභාගත කරන්න. ගරු අමාත්‍යතුමා,
උත්තරේ සභාගත කරන්න.
මුසම්මිල් මැතිතුමා අතුරු ප්‍රශ්න අහන්න.
මගේ පළවෙනි අතුරු ප්‍රශ්නේ, අයියෝ පොඩ ඉන්නකෝ.
ඔබතුමා කතා කරන්නේ, එතුමා කතා කරන්නේ හැන්සඩ් වෙන්නේ
නැහැ. මගේ පළවෙනි අතුරු ප්‍රශ්නේ මැතිතුමා, ඔබතුමා දන්නවා මේ වියලි කාලගුණික තත්ත්වයේ හේතුවෙන්
මේ විෂක්ක වෙන බාධා කරන්න එපා ගරු මන්ත්‍රීතුමල්ලා. විනීතව හැසිරෙන්න ඊයේ දැක්කනේ කට්ටිය හැසිරෙච්ච විදිය.
වගාවන්ට සිද්ධ වුණා. එතකොට ඒක මේ අමැතිතුමා ඒ විශේෂයෙන් කුඹුරු ගොවිතැන් අක්කර 51,000 විතර හානි වෙලා තියෙනවා. ඒ වගේම මේ එළවලු සහ වෙනත් ඒවා අක්කර 10,000කට වැඩිය මම දන්නේ ඒක තක්සේරු කරාද කියලා මේ හානි සිද්ධ වෙලා තියෙනවා. ඉතින් මේ හානි සිද්ධ වුණු අයට ආණ්ඩුවක් විදියට, එහෙම නැත්නම් කෘෂිකර්ම අමාත්‍යාංශයේ විදියට ඔබතුමාලා වන්දි ගෙවීමේ ක්‍රමයක් හරි, එහෙම නැත්නම් මේ හානි පූර්ණය කිරීම සඳහා අරන් තියෙන ක්‍රියාමාර්ග මොනවද?
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ගරු මන්ත්‍රීතුමාගේ අතුරු ප්‍රශ්නයට අනුව ලංකාවේ දැනට අක්කර 51,479ක් වග හානි වෙලා තිනවා ඊයේ දවසේ වෙනකොට. ඊළඟට මෙතනදී වී පමණක් අක්කර 51,055ක් අක්කර 1000කට ආසන්න ප්‍රමාණයක් අනිකුත් භෝග හානි වෙලා තිනවා නියගෙන්. ඒ වගේම රජයක් හැටියට වී මිරිස් බඩිනුගු ලොකුලුණු අර්ථපාල හා සෝයා මේවා ස්වයංව රක්ෂණය කරලා තිනවා ගොවින්ගේ මුදලක් අය කරගන්නේ නැතුව. ඒ නිසා මේ සියල්ලට වන්දි ගෙවන්න අක්කරයකට රුපියල් 40,000 බැගින්, නැත්නම් හෙක්ටයාරකට එකකට රුපියල් 100,000 බැගින් දෙන්න සැලසුම් කරලා අද කෘෂි මාර්කට් අමාත්‍යාංශයට අදාළ කෘෂි රක්ෂණ මණ්ඩලය විසින් කටයුතු කරගෙන යනවා. දැනට සංගණනය කරලා තියෙනවා. දැනට වාර්තා වෙලා නැහැ කිරිනොච්චිය සහ යාපනය දිශයේ පමණක්. එබැවින් කුරුණෑගල දිශයේ අක්කර 15,352යි, මහව රක්ෂණ මණ්ඩලයට අයිති අකර 9,295යි. එවැගේම උඩවලව අකර 14,667යි, හම්බන්තොට දිශයේ අකර 1,892යි, එවැගේම පුත්තලම අකර 1,230යි. මේ විදිහට හානි වෙලා තියෙන සියල්ලටම වන්දි ගෙවන්න ලෑස්ති කරලා තියෙනවා.
දෙවෙනි අතුරු ප්‍රශ්නේ මේ ගරු කතානායකතුමනි, දැන් ඔබතුමා දන්නවා ලෝකයේ ආහාර අපනයන කරන ප්‍රධාන රටවල් ඒ සඳහා සීමාවන් පනවලා තියෙනවා. එතකොට අපේ රෝහණ බණ්ඩාර මන්තුමා මතු කරා මේ ප්‍රශ්නේ අහන්න කියලා. දැන් ඒකෙදි ඔබතුමා දන්නවා දැන් අපිට වගාහානියක් එක පැත්තකින් සිද්ධ වෙලා තියෙනවා, අනිත් පැත්තෙන් ආහාර ආනයනය කර ගැනීමේදී අර්බුදයක් ඇවිල්ලා තියෙනවා. මේක දැන් කෘෂිකර්ම අමාත්‍යාංශයේ විදිහට මොනවද අරගෙන තියෙන ක්‍රියාමාර්ග? ඒ වගේම මම ඔබතුමාගෙන් අහන්න ඕනේ විශේෂයෙන් මේ සත්ව ආහාරවල මිල ඉතාම වේගයෙන් වැඩි වෙලා තියෙනවා. එතකොට දැන් ඔබතුමාලා බඩඉරිඟු ආනයනය කිරීම සඳහා යම් අවසරයක් දීලා තියෙනවද? ඒ වගේම මේ සත්ව ආහාරවල මිල අඩු කිරීම සඳහා විශේෂයෙන් බිත්තර නිෂ්පාදකයන් සහ අනිකුත් නිෂ්පාදනවල මිල අඩු කිරීම සඳහා මොකක්ද අරගෙන තියෙන ක්‍රියාමාර්ග?
නියෝජ්‍ය කතානායකතුමනි, ගරු මොසමීල් මන්ත්‍රීතුමාගේ අතුරු ප්‍රශ්නයට පිළිතුර විශේෂයෙන්ම ආහාර සුරක්ෂිතතාවය පිළිබඳව දැඩි අවධානයක් අමාත්‍යාංශයකට යොමු කරලා නියගය හා සම්බන්ධ ඉදිරියට ගන්න ඕන ක්‍රියාමාර්ග විශේෂයෙන් බිත්තර වී වගා කරන්න ලබා දීම ආදී වශයෙන් සැලසුම් සහගත නැවත ඊගාව කන්නේදී මහ කන්නේදී වගා කරන්න අවශ්‍ය වැඩ පිළිවෙල සකස් කරලා තියෙනවා. ඊට අමතරව මෙතෙක් සහල් සත්ව ආහාර වෙනුවෙන් භාවිතා කරන්න තිබිච්ච අවස්ථාව වෙනස් කරලා සම්පූර්ණයෙන්ම මිනිස් පරිභෝජනයට පමණක් සහල් ආනයනය කිරීම සඳහා පියවර අරගෙන තියෙනවා. ඊගවට එතුමාගේ වෙච්ච සත්ව ආහාර පිළිබඳව ප්‍රශ්නය ගත්තහම විශේෂයෙන් ලංකාවේ ප්‍රෝටීන අවශ්‍යතාවය වෙනුවෙන් අපේ අමාත්‍යාංශය කටයුතු කරනවා. කැබිනට් තීන්දුවක් අරගෙන තියෙනවා මේ වන විට සත්වාහාර ආනයනය කරන්න ආනයන කරුවන් සහ ලියාපදිංචි සංගම්වලට ලබා දෙන්න කැබිනට් තීන්දුවක් අරගත්තා. එතනදී තීරුබදු සහන බඩිනඟු කිලෝ එකට රුපියල් 25 75 ඉදිරිච්ච එක රුපියල් 25 දක්වා අඩු කරන්න. ඒ වගේම මේකට හේතුව බිත්තර සහ කුකුල් මස් නිෂ්පාදකයන් එකඟ වෙලා තියෙනවා මිල අඩු කරන්න. සත්ව ආහාර ආනයනය කරන්න අඩුවට දුන්නොත් සහන දුන්නොත් මිල අඩු කරන්න. මස් කිලෝ එකක් රුපියල් 100කින් අඩු කරන්න ඕන් එකඟ වෙලා. ඉතින් මේ කාරණාවත් එක්ක සැලකිල්ලට අරගෙන මේ කැබිනට් තීන්දුවට අදාළව විශේෂයෙන් සත්ව ආහාර පනත සත්ව නිෂ්පාදන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ස්වාධීන කමිටුවක අධීක්ෂණය යටතේ විශේෂයෙන්ම මේ සත්ව ආහාර බඩිනඟු ආනයනය කරන්න නිෂ්පාදකීන්ට 70%කුත් ඒ වගේම ආනයනය කරන්නන්ට 30%කුත් ලබා දෙන්න කටයුතු කරලා තියෙනවා. නිෂ්පාදකීන් නිෂ්පාදනය කරන එකත් ආනයනය කරන අය සුළු සත්ව පාලනය නිරත වෙලා ඉන්න ගොවියන්ට ලබා දෙන කාරණාවක් සත්ව නිෂ්පාදන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ඍජුව අධීක්ෂණය කරන්න කටයුතු කරනවා. ඒත් එක්ක විශේෂයෙන් මේ බඩිරිඟු වෙනත් කාරණාවල් සඳහා යොමු නොකරන්නත් ඒ ස්වාධීන කමිටුව වගකීම බාර අරගෙන තියෙනවා.
හරි. බොහොම ස්තුතියි. ප්‍රශ්න අංක 3 කරු චින්තක මාත් අතුරු ප්‍රශ්න අහන්න අවස්ථාව දෙන්න පුළුවන් කමක් නැහැ. ඔබතුමා බණ්ඩාර මන්තුමා නම කිව්වේ
මගේ මෙතුමා කිව්වා ගරු ඇමතුමනේ
නෑ එතුමා නම කිව්වේ නෑ මෙතුමා නම කිව්වේ නෑනේ අවස්ථාව දෙන්න බෑ ගරු චින්තක අමල් මායාදුන්න මෙතුමා නාගරික සංවර්ධන නිවාස අමාත්‍යතුමාගෙන් ඇසීමට පැමිණ නැත ගරු මන්ත්‍රීතුමිය දැන් අපි ඊයේ දැක්ක නේද ඒ නිසා අතුරු ප්‍රශ්න දෙකයි අහන්නේ අවස්ථාව දීලා තියෙනවා හතවැනි ප්‍රශ්නේ ගරු කෝකිලා ගුණවර්ධන මැතිණිය වාරි මාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට
මහානා ගරු කතානායකතුමනි
ගරු අමාත්‍යතුමා වාරි මාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීම
කෝකිලා ගුණවර්ධන මැතිණිය
අංක 4
ගරු නියෝජ්‍ය කතානායකතුමනි ගරු මන්ත්‍රීතුමගේ ප්‍රශ්නයට පිළිතුරු අයන්න එක වර්ෂ 1988-89 කාල පරිච්ඡේදයේ වාරිමා දෙපාර්තමේන්තුවේ දේපලට හානි සිදු කර තිබේද පිළිතුර ඔව් දෙකේ සිනම් සිදු කරන ලද හානිල ස්වභාවය පිළිතුර වාරිමාග දෙපාර්තමේන්තුවේ නිල නිවාස ගොඩනැගිලි වාහන සහ ඉදිකිරීම් යන්ත්‍ර ගිනිතැවීම් සහ කඩා බිඳීම් සිදු කර ඇත සිදු කරන ලද හානිවල ස්වභාවය අමනුම එකෙහි මගින් දක්වා ඇත ආයන්න නොයසේ නම් මන්ද පිළිතුර අදාළ නොවේ මට දිග ලේඛනයක් තියෙන අමතුමිට වන්න පුළුවන් ඔබතුමිට වන්න පුළුවන්
ගරු මන්ත්‍රීතුමිය පළවෙනි අතුරු ප්‍රශ්නේ
මට මේකේ තීන ප්‍රමාණයෙන් දෙන්න පුළුවන් පිළි
එහෙනම් කතු කතා නැති දැන් මගේ අතුරු ප්‍රශ්න දෙක තියෙන එතුමාට යොමු කළා වැඩක් නැති නිසා මම මගේ අතුරු ප්‍රශ්න දෙක අහන්නේ
හරි බොහොම ස්තුතියි ප්‍රශ්න අංක 5 ගරු රාජිකා වික්‍රමසිංහ මැතිණිය ජනමාධ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට
මම ප්‍රශ්නේ අහනවා ගරු කතානායකතුමනි.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි උත්තර ලබා දෙනවා. ගරු රාජිකා වික්‍රමසිංහ මන්ත්‍රීතුමගේ පළවෙනි ප්‍රශ්නයට පිළිතුර 4003යි. දෙවන ප්‍රශ්නයට පිළිතුර 3351යි. තුන්වෙනි ප්‍රශ්නයට පිළිතුර මධ්‍යම පළාත 4වෙනි ප්‍රශ්නයේ පිළිතුර අනුමත සේවක සංඛ්‍යාව 22583යි දැනට සිසින සේවක සංඛ්‍යාව 19145යි සේවක පුරප්පාඩු සංඛ්‍යාව 3438යි
පස්වෙනි ප්‍රශ්නයේ පිළිතුර දැනට සේවක සංඛ්‍යාව 4788යි දැනට සිටින සේවක සංඛ්‍යාව 3910යි ඊළඟ ප්‍රශ්නයේ පිළිතුර අදාළ නොවේ
ගරු අමාත්‍යතුමනි මේ වෙනකොට තැපැල් ස්ථානවල සේප්පු කඩල මුදල් සොරගාගෙන යනවා කියලා මේ දවස්වල බොහෝ කතා බහට ලක් වෙනවා. හැබැයි මේ පිළිබඳව ආරක්ෂක වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්නවද ඉදිරියේදී?
ගරු මන්ත්‍රීතුමනි, ගරු නියෝජක කතානායකතුමනි, මේ වර්ෂය තුල අපේ තැපැල් දෙපාර්තමේන්තුවට අයත් තැපැල් කාර්යාල 14ක් සොරුන් විසින් කඩා තිබෙනවා, සොරකම් කරලා තියෙනවා. ඒ අනුව විශේෂයෙන්ම මුදල් ලක්ෂ 72කට වඩා වැඩි මුදලක් ඒ සේප්පුවල තිබිලා අරගෙන තියෙනවා. ඊට අමතරව මුද්දර සහ වෙනත් අලාභ හානිත් එක්ක ගත්තාම විශාල අලාභයක් සිද්ධ වෙලා තියෙනවා. මේ පිළිබඳව තැපැල්පත්තුම ඇතුළු ඒ සියලු දෙනත් එක්ක මම සාකච්ඡා කරා. සාකච්ඡා කරලා අපි මීට මාස කීපයකට කලින් විශේෂයෙන් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ඇමතුමාටත් ලේකම්තුමාටත් පොලිස්පත්තුමාටත් අපි ඉල්ලීමක් කරා නිල වශයෙන් මේවට ආරක්ෂාව ලබා දෙන්න කියලා. ඉතින් ඒ නිසා අපි පොලිස් දෙපාර්තමේන්තුවේ සහයෝගය ලබාගෙන මේ ඊයේ පෙරේදා කඩපු තඹුත්තේගම තැපැල් කාර්යාලයේ ගරු නියෝජක කතානායකතුමනි පොලිසියේ පේන දුරේ තමයි ඒක කඩලා තිබුණේ. ඒ නිසා අපි පොලිස් දෙපාර්තමේන්තුවෙන් නිල වශයෙන් ආරක්ෂාව ඉල්ලලා තියෙනවා මේ තැපැල් කාර්යාල සහ ඒ වගේ මුදල් ආරක්ෂා කරලා දෙන්න කියලා.
හරි, දෙවැනි අතුරු ප්‍රශ්නයක් අහනවාද?
වගේ යොමු කරනවා ගරු කතානායකතුමනි. ඒ වගේම තැපැල් දෙපාර්තමේන්තුව ගත්තම අපේ කාර්යාල ඉතාම දුෂ්කර ප්‍රදේශවල තියෙනවා. ඉතින් මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමේදී ලොකු දුෂ්කරතාවයන් වලට මුහුණ දෙනවා නිලධාරි. ඒ නිසා මේක නවීකරණය කරන්න මොනහරි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙනවද, ඉදිරියේදී ක්‍රියාත්මක කරනවා වෙනවද, මේ වෙනකොට ක්‍රියාත්මක වෙනවද?
ජගතානතුවනි, කරු මන්ත්‍රීතුමිය අහන ප්‍රශ්නය ඉතා වැදගත්. විශේෂයෙන්ම මේ තැපෑල අපි ලියුම් බෙදනා එකට පමණක් සීමාවෙන් නැතුව, නමුත් ඒ මූලික කාර්යය අපි තැපැල් දෙපාර්තමේන්තුවේ මූලික වක්කීම තමයි කාර්ය. ඔබතුමිය කියන ආකාරයට ඔබතුමියගේ ප්‍රදේශවලත් දුෂ්කර ප්‍රදේශ ගණනාවක් අපි හඳුනාගෙන තියෙනවා. ඒ පිළිබඳව විශේෂ වැඩපිළිවෙලක් මේ වෙනකොට කඳුකර ප්‍රදේශයේ සහ කෑගල්ල දිස්ත්‍රික්කයේ අපි දියත් කරන්න විශේෂයෙන්ම කටයුතු සූදානම් කරලා තිබෙනවා. ඊට අමතර වශයෙන් ඔබතුමිය ආපු නවීකරණය පිළිබඳව වැඩපිළිවෙල මේ වෙනකොට තැපැල් දෙපාර්තමේන්තුවේ ඩිජිටල් කරණයත් එක්ක රාජ්‍ය හා පෞද්ගලික ඒකාබද්ධ ව්‍යාපෘතියක් බිලියන 10ක් වටිනා ඒකාබද්ධ ව්‍යාපෘතියක් සැලසුම් කරලා තිබෙනවා. ඒක කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරලා කැබිනට් මණ්ඩලය අනුමත කළොත් ඒක ක්‍රියාත්මක කිරීම තුළ භාණ්ඩ බෙදා හැරීම ඇතුළු විවිධ සේවාවන් මීට අමතරව විවිධ සේවාවන් රාශියක් කිරීමේ යාන්ත්‍රණය තියෙන්නේ බෙදා හැරීමේ යාන්ත්‍රණය තියෙන එකම ආයතනය තමයි තැපැල් දෙපාර්තමේන්තුව. ඒ නිසා අපි නවීකරණ වැඩපිළිවෙලට යන්න සූදානම් වෙලා තියෙනවා. කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබා දුන්නු.
හරි, බොහොම ස්තුතියි. ප්‍රශ්න අංක 6 ගරු සංජීව ඉදිරිමාන මහත්මයා මුදල් ආර්ථික ස්ථායීකරණ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට පැමිණ නැත. ප්‍රශ්න අංක 6 ගරු තුෂාර ඉන්ද්‍රනිල් අමරසේන මහත්මයා විදුලි බලහ බලශක්තිය සමාවෙන ප්‍රශ්න අංක 7 තුෂාර ඉන්ද්‍රනිල් අමරසේන මහත්මයා විදුලි බලහ බලශක්තිය අමාත්‍යතුමාගෙන් ඇසීමට
මා අහනවා.
නියෝජකතානාන්ත පිළිතුරු ලබා දෙනවා. A1 කණිත්තෙල් බෙදා හැරීමේ කාර්ය ලංකා කණිත්තෙල් තොගගබඩා පර්යන්ත සමාගම විසින් සිදු කරනු ලබන හේයින් එම සභාගමේ සභාපති විසින් මෙවැනි සංශෝධනයක් කර ඇද්ද යන්න පරීක්ෂා කිරීම සඳහා 2022/08/22 දින දෙන ලද නියෝග ප්‍රකාරව සිස්ටම් ඇප්ලිකේෂන් ඇන්ඩ් ප්‍රොඩක්ට් SAP හරහා එකම ඉන්වොයිස් අංකයේ යටතේ ඉන්වොයිස් පත් දෙකක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් මුද්‍රණය කර ඒ තුලින් ඉන්ධන අවභාවිතක් සිදුවන්නේද යන්න පිළිබඳව පරීක්ෂා කර බලා වාර්තා කිරීමට ලංකා කණිත්තෙල් නිදිගත් සංස්ථාවේ සහ CPSTL ආයතනයේ විමර්ශන කළපනාකරුවන් දෙදෙනෙකු පත් කර ඇත. මෙම නිලධාරීන් දෙදෙනා විසින් 2022/11/09 දින පාලන අධිකාරියට ඉදිරිපත් කරන ලද විමර්ශන වාර්තාව මගින් SAP පද්ධතියේ දත්ත හා තොරතුරු මකාදම ඇති බවට සැකයක් විමර්ශන තුලින් නිරීක්ෂණය වන බැවින් එහි සත්‍ය තත්ත්වය පරීක්ෂා කිරීම සඳහා ආයතනයේ මෙහෙයුම් ක්‍රියාවලිය පිළිබඳව SAP පද්ධතියේ දත්ත මූලාශ්‍ර කොටගෙන තොග හා මූල්‍ය විගණනයක් සිදු කිරීමට නිර්දේශ කර ඇත. ඉහත විමර්ශන වාර්තාව අනුව මහා පරිමාණ තෙල් ජාවාරමක් සිදු කර ඇද්ද යන්න පිළිබඳව තොරතුරු හෙළිදරව් වී නොමැති අතර පද්ධතියේ දත්ත හා තොරතුරු මකාදමා ඇති බවට වූ සැකය හේතු කොටගෙන මෙහෙයුම් ක්‍රියාවලිය පිළිබඳ විගණනයක් සිදු කිරීමේ අවශ්‍යතාවය පෙන්වා දී ඇත. A2 ඉහතකී වාර්තාවෙන් ලබා දී ඇති නිර්දේශ ප්‍රකාරව CPSTL ආයතනයේ අධ්‍යක්ෂක මණ්ඩලයේ අනුමැතිය මත ජාත්‍යන්තරව පිළිගත් ස්වාධීන විගණන ආයතනයක් වන KPMG ආයතනයේ වෙත 2023 වර්ෂයේ 6 වෙනි මාසයේ 26 වෙනි දිනදී විධිමත් ව්‍යවහාරික විගණනයක් forensic audit සිදු කිරීම සඳහා බාර දී ඇති අතර මේ වන විට ව්‍යවහාරික විගණනය පරීක්ෂණය සිදු කරමින් පවතී මෙකී පරීක්ෂණයේදී 2019 වසරේ සිට 2022 වසරේ දෙසැම්බර් දක්වා කාලය තුළ ඇනෝම් කර ඇති සියලුම ඉන්ධන ඇනෝම් වලට අදාළ ඉන්ධන බෙදා හැරීමේ ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම විගණනයට භාජනය කිරීමට නියමිතව ඇත A3 ඉහත කී ව්‍යවහාරික විගණනයේ පරීක්ෂණ වාර්තාවෙන් අනාවරණයේ කරුණු මත පදනම්ව ඉන්ධන බෙදා හැරීම මේ මෙහෙයුම් ක්‍රියාවලිය තුළ යම් අවධාවිතාවක් සිදු වී ඇති බවට හෝ සිදුවන බවට අනාවරණය වූහොත් ඊට වගකිව යුතු සියලු පාර්ශ්වයන් සම්බන්ධයෙන් තරාතිරම නොබලා නිසි විනය ක්‍රියාමාර්ග හා විධිමත් නෛතික ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරනු ලැබේ. ආ අදාළ නැත.
බොහොම ස්තුතියි ඇමැතිතුමා. දැන් තමුන්නාංශයේ මේ පැමිණිල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට තමුන්නාංශය කරන්නේ 2022 8/18 වෙනිදා 2022 4 වෙනි මාසේ 1 ඉඳලා 2022 8 වෙනි මාසේ 18 දක්වා මාස 4ක කාල සීමාව තුළ මෙහෙම අක්‍රමිකතාවයක් සිද්ධ වුණාද කියන එක ගැන පැමිණිල්ලක් ලැබෙනවා. එතකොට දැන් තියෙන ප්‍රශ්නේ දැන් ඔබතුමා කිව්වා මේකට සම්බන්ධ අයට ඉන්නවා නම් දඬුවම් කරන්න කිසිසේත්ම පසුබට වෙන්නේ නැහැ කියන එක. එතකොට මේ ව්‍යවහාරික පරීක්ෂණයට අදාළ තොරතුරු ඉදිරිපත් කරන්නේ නැහැ, ඉදිරි පරීක්ෂණ මණ්ඩලයට ඒ තොරතුරු ලබා දෙන්නේ නැහැ කියලා ඒ පරීක්ෂණ මණ්ඩලයම ප්‍රකාශ කරනවා. එතකොට අපි දන්නා ආකාරයට කණිතල නීතිගත සංස්ථාවේ සභාපතිවරයා තොරතුරු දත්ත සැකසුම් අංශයට ඊමේල් පණිවිඩයක් යවනවා. මේ පහුගිය 2022 අවුරුද්දේ ඒ දත්ත පද්ධතිය වෙනස් කරන්න කියලා ඊමේල් පණිවිඩයක් යවනවා. එතකොට දිලීප් ඩයස් කියන නිලධාරියට තමයි මේක යවන්නේ. හැබැයි ඔබතුමා දන්නවද දැන් මේ වෙනකොට මේ ඊයේ පෙරේදා මේ චෝදනාවට ලක් වෙලා ඉන්න දිලීප් ඩයස් කියන නිලධාරියට A1 ශ්‍රේණියේ තනතුරකට ඔහු උසස් වීමක් ලබනවා, වැටුපෙන් 3/1 අමතර දීමනාවකු සමග ඔහු ප්‍රමෝෂන් එකක් ගන්නවා. ඒ විතරක් නෙමෙයි තොරතුරු දත්ත පද්ධතියේ කළමනාකරු සකුන්තලා ඒකනායක කියන නිලධාරණියටත් තමුන්නාංශකගේ අමාත්‍යාංශයේ යටතේ තියෙන ওই ආයතනයෙන් ප්‍රමෝෂන් එකක් හම්බෙනවා. දැන් මේ චෝදනාවට ලක් වෙච්ච අය. එතකොට පැහැදිලිවම චෝදනා ලැබුණා වරුණ ගුණසේකර අලවිහා බෙදාහැරීම් කළමනාකරුවට මොහුගෙන් මේ පිළිබඳව තොරතුරු ඉවසන්න කියන එක. එතකොට වරුණ ගුණසේකර කියන නිලධාරියා සේවයෙන් ඉවත් වෙලා අතුරුදහන් වෙලා යනවා. ඔහු තොරතුරු ඉදිරිපත් කරන්නේ නැහැ. දැන් තමුන්නාංශ කියනවා ව්‍යවහාරික පරීක්ෂණයක් කරනවා කියලා. ව්‍යවහාරික පරීක්ෂණයට ආධාර තොරතුරු සම්පාදනය තොරතුරු ලබා දෙන්නේ නැහැ. ඒ තොරතුරු පද්ධතිය වසන් කරලා ඒක හංගලා ඒක ඩිලීට් කරලා දැන් අර බෑකප් එකෙන් ඒ තියෙන ටික ගන්නත් ඒ තොරතුරු ලබා දෙන්නේ නැහැ. එතකොට දැන් මේ දිලීප් මගේ ප්‍රශ්නේ දැන් මේවට චෝදනාවට ලක් කරලා ඉන්න දිලීප් ඩයස් කියන නිලධාරියට සකුන්තලා ඒකනායක කියන අයට ප්‍රමෝෂන් එකක් දෙනවා. එතකොට මේ චෝදනාවට ලක් වෙලා ඉන්න අය පිළිබඳව තමුන්නාංශයේ කටයුතු කරන හැටද කියන එක මම කැමතියි දැනගන්න.
අර නියෝජ්‍ය කතානායකතුමා පැහැදිලිව පිළිතුර ලබා දීලා තියෙනවා ව්‍යවහාරික විගණනයක් යනවා කියන එක. මම දැනගෙන හිටියේ නෑ තුෂාර ඉන්දුනිල් KPMG ආයතනයටත් වැඩිය ව්‍යවහාර විගණන කරන්න දක්ෂ පුද්ගලෙක් කියලා. එතුමාට තිල්ලුම් කරන්න තිබුණ අපරාධ CPC ආයතනයේ CPSTL ආයතනයේ KPMG ආයතනයට වැඩිය දැනුමක් තියෙනවා නම් ව්‍යවහාරික විගණන කිරීමට ඔබතුමාට තිල්ලීමක් කරන්න තිබුණා. ඒ නිසායි විගණනේ ලැබෙන තොරතුරු අනුව තමයි කාටද අදාළව පරීක්ෂණ කරන්න කියන එක තීන්දුව කරන්නේ. මේ වෙලාවේ මට කියන්න පුළුවන් වගකීමෙන් කාටවත් විරුද්ධව යම් තියනවා නම් පරීක්ෂණයක් ඒ පරීක්ෂණ පවත්වන නිලධාරීන්ට උසස් වීම හෝ උන්ට වැටුප් වේතන වැඩි කිරීම ලබා දෙන්න කටයුතු කරලා නැහැ. ඒ නිසා ඒ විගණනයෙන් පසුව අපිට ඒ තීන්දුව ගන්න පුළුවන්.
හරි.
උසස් වීම ලබා දීලා නැහැ කියන එක තමුන්නාංශ කියන්නේ. උසස් වීම ලබා දීලා මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නේ දැන් අර පහුගිය අවුරුද්දේ මිනිස්සු තෙල් පෝලිං වල දුක් විඳෙද්දි මැරෙද්දි ලොකු ඉන්ධන අර්බුදයක් අපේ රටේ තියෙද්දි පැහැදිලිවම චෝදනාවට ලක් වුණා ගරු ඇමතුමා ජාත්‍යන්තර වශයෙන් උත් ඒ තෙල් වලින් ගසා කෑවා මෙහෙ ආපුහම ලෝකල් මේ දේශීය වශයෙන් උත් මේ තෙල් වලින් ගසා කෑවා කියන චෝදනාව ආවා සාමාන්‍යයෙන් ඔබතුමා දන්න හැටියට මම දන්නත් හැටියට නැවගත කිරීමකදී ඉන්ධන පිරිපහදු කළ දේවල් වාෂ්ප වීම සඳහා ඒ වේස්ටේජ් එක 100%කුත් බොරතෙල් සඳහා 100.05%කුත් බොරතෙල් සඳහා 0.3%කුත් තමයි තියෙන සම්මතය නැවගත කරලා ආපහු මෙතෙන්ට අපි ගොඩ බානකම් අන්ලෝඩ් කරනකම් ඒ වේස්ටේජ් එක හැටියට තියෙන සම්මතය. හැබැයි ඒ සම්මත ඉක්මවා ගිය තොගයක් අතුරුදහන් වෙලා තියෙනවා ජාත්‍යන්තරව ආනයනය කිරීමේදී. ඊළඟට දේශීය වශයෙන් තමුන්නාසෙත් දන්නවා තෙල් බවුසර් 500කට වඩා ප්‍රමාණයක් ඒ පහුගේ අවස්ථාවේදී සමහර සෙඩ්වලට ගියපහම ඒක ප්‍රතික්ෂේප කරනවා. ඒ ප්‍රතික්ෂේප කරලා වෙනත් ස්ථානවලට ඒවා බාලා තියෙනවා. තෙල් බවුසර් 500ක විතර ප්‍රමාණයක අතුරුදහන් වීමක් තියෙනවා. දැන් ජාත්‍යන්තර වාර නැවගත කිරීමේදී එතන තෙල් තොගයක් අතුරුදහන් වෙනවා. මේ රට තුල මේ මෙහෙයුම් කටයුතු කිරීමේදී අර බවුසර් වලින් තෙල් බවුසර් 500 ගාණක් මේ වෙනකොට තොරතුරුත් නැතුව අතුරුදහන් වෙලා තියෙනවා. ඉතින් මේක සුළු දෙයක් නෙමෙයි. අපේ රටේ ඩොලර් නැති වෙලාවේ මිනිස්සු පණ අදීද්දි දුක් විඳිද්දි මැරෙද්දි ඉතින් මේ
කරුමතුමා ප්‍රශ්නේ අහුවනම් හරි දැන් තෙල් අතුරුදහන් වීමද ඔබතුමාගේ ප්‍රශ්නේ?
ඔව් මේ හා සම්බන්ධයෙන් ඔබතුමා මොනවද කරන්නේ කියන එක මම අහන්නේ.
ගරු එමතුමා
නියෝජ්‍ය කතානායකතුමා මෙතුමා අහලා තියෙන ප්‍රශ්නෙත් අහලා තියෙන්නේ මහා පරිමාණ ඉන්ධන වංචා පිළිබඳ මොකද්ද ගන්න තීන්දුව කියලා. ඒක තමයි පිළිතුරු ලබා දුන්නේ වෝහාරික විගණනයක් කරනවා කියලා. එතුමාට ඒ පිළිතුරු දුන්නට පස්සේ ආය අහනවා මොකද්ද ගන්න තීන්දුව කියලා.
හරි බොහොම ස්තුතියි. ප්‍රශ්න අංක 8 ගරු කින්ස් නෙල්සන් මැතිතුමා ළමා කාන්තාහ ළමා කටයුතුව සමාජ සේවයල ගැනීම අමාත්‍යතුමාගෙන් ඇසීමට. කින්ස් නෙල්සන් මැතිතුමා අහනවාද?
අහනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි.
නියෝජ්‍ය කතානායකතුමනි සති දෙකක් කල්ලිල්ල.
සති දෙකක් කාලයක් කිම. ප්‍රශ්න අංක 9 ගරු රෝහිණී කුමාරි විජේරත්න මැතිණිය අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට.
මම අහනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි ගරු රෝහිණී කුමාරි විජේරත්න මහත්මිය මන්ත්‍රීතුමියගේ ප්‍රශ්නයට පිළිතුරු අයන්නේ 1 ශ්‍රී ලංකාවේ ස්ථාපිත කර ඇති ජාතික පාසල් සංඛ්‍යාව 396 2 පිළිතුර ජාතික පාසලේ සේවකම් ලබන අධ්‍යාපන මාත්‍යංශයෙන් පත් කරලද අනද්දෙන සේවක සංඛ්‍යාව 7730 ඒකපද්ද සේවයට අයත් අනද්දෙන සේවක සංඛ්‍යාව 5228 එකතුව 12958 තුන පිළිතුර ජාතික පාසල සේවකම් අධ්‍යාපන අමාත්‍යාංශයේ පත් කළද අනද්දෙන සේවකින්ගේ ස්ථානමාරු වාර්ෂික ස්ථානමාරු වීම වාර්ෂික නවන ස්ථානමාරු වීම සුහද ස්ථානමාරු වීම සේවා අවශ්‍යතා මිසුරුන් ස්ථානමාරු වීම යන ස්ථානමාරු ක්‍රමවේදයන් යටතේ මෙම කාර්යමණ්ඩලය සඳහා ස්ථානමාරු වීමේ අවස්ථා පවතී. කෙසේ වෙතත් විවිධ හේතු මත ඉල්ලා සිටින සියලුම ස්ථානමාරු ලබා දීමට හැකියාවක් නොමැත. ඇතැම් සේවකයන් අනුප්‍රාප්තිකින් රහිතව මුදාහැරියද ඔවුන් විසින් ඉල්ලා සිටින ප්‍රදේශයන්හි සේවා ස්ථානවල පුරප්පාඩු නොමැති වීම. 2 අනුප්‍රාප්තිකයන් සහිතව මුදාහැරීමට වර්තමාන සේවා ස්ථානයේ විදුහල්පතිතුමා විසින් නිර්දේශ කරන ලද අවස්ථාවලදී අනුප්‍රාප්තිකින් ලබා දීමේ අපහසුතාව යන කරුණු මේ අතර ප්‍රධාන වේ. එසේ නොමැති විට සියලු ඉල්ලීම් සඳහා ඉහතින් සඳහන් කළ කුමන ක්‍රමයක් ඇති හෝ ස්ථානමාරු ලබා දෙනු ලැබේ. ඒකාබද්ධ සේවයට අයත් අනද්දෙන සේවකින්ගේ ස්ථානමාරු ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ජෙනරාල්ගේ වාර්ෂික ස්ථානමාරු වීමලින් හා අධ්‍යාපන අමාත්‍යංශයේ වාර්ෂික ස්ථාන අභ්‍යන්තර ස්ථානමාරු යටතේ මෙමණින් දහන ස්ථානමාරු වීම අයදුම් කළ හැක. හතර පිළිතුර ජාතික පාසල සේවය කරනු ලබන අධ්‍යාපන අමාත්‍යංශයෙන් පත් කර ලද අනද්දෙන සේවකින්ගේ ස්ථානමාරු රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් අනුමත කර ලද වාර්ෂික ස්ථානමාරු ප්‍රතිපාටිකට අනුව සෑම වර්ෂයකම වාර්ෂික ස්ථානමාරු ක්‍රියාත්මක වේ. කෙසේ වෙතත් දිවයිනේ එකම ප්‍රදේශයක් වෙත විශාල සේවක සංඛ්‍යාවක් ස්ථානමාරු ඉල්ලීම් කිරීමේ ප්‍රවණතාවක්ද පවතින බව නිරීක්ෂණය වේ. එම කාර්යමණ්ඩල ස්ථානමාරු ඉදුම් කරන ප්‍රදේශයේ පවතින ජාතික පාසල් ඇතුළු අමාත්‍යංශ යටතේ ඇති ආයතනවල පුරප්පාඩු සංඛ්‍යාව සීමිත වීමද ඔවුන්ගේ වර්තමාන සේවා ස්ථානයන්හි පවතින සේවක අවශ්‍යතාවය ආදී කරුණු මේ සැලකිල්ලට ගත යුතු වේ. ඒකාබද්ධ සේවයට අයත් අනත් දෙන සේවකින්ගේ ස්ථාන මාරු. ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් ඒකාබද්ධ සේවයේ නිලධාරීන් සඳහා රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් අනුමත කරන ලද වාර්ෂික ස්ථාන මාරු ප්‍රතිපත්ති අනුව සේවා ස්ථාන මාරු වාර්ෂික සිදු කරනු ලැබේ. එම ස්ථාන මාරු යටතේ අධ්‍යාපන අමාත්‍යාංශයේ යටතේ වන ජාතික පාසල සේවය කරන ඒකාබද්ධ සේවයට නිලධාරීන් හටද ස්ථාන මාරු වැදින් සිටින අවස්ථාව සලසා දී ඇත. තවද ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් නිකුත් කරන ලද අංක 2/2022 හා 2022/8/1 දින චක්‍රලේඛයේ විධිවිධාන 92.9/20 දින ඇතිව එම අමාත්‍යාංශයේ ඒකාබද්ධ සේවයේ නිලධාරීන්ගේ වාර්ෂික ස්ථාන මාරු සිදු කිරීම සඳහා අභ්‍යන්තර ස්ථාන මාරු ප්‍රතිපත්තියක් සකස් කරන රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතිය ලබාගෙන ඇත. එම ස්ථාන මාරු ප්‍රතිපත්ති අනුව 2023 වර්ෂය සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය ජාතික පාසල් ද ඇතුළු අමාත්‍යාංශ ආර්ථික ක්‍රියාත්මක වන ආයතනවල සේවය කරන ඒකාබද්ධ සේවයේ නිලධාරීන්ගේ වාර්ෂික ස්ථාන අභ්‍යන්තර ස්ථාන මාරු සිදු කරන ලදී. මේ අයුරින් සෑම වර්ෂයකදීම ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂක ජනරාල් විසින් සිදු කරන ඒකාබද්ධ සේවයේ ස්ථාන මාරුවීම් වලින් අනතුරු ඉහත කී අභ්‍යන්තර ස්ථාන මාරු ප්‍රතිපත්ති අනුව අභ්‍යන්තර වාර්ෂික ස්ථාන මාරු කිරීම සඳහා කටයුතු කෙරේ. ආයන්න අදාළ නොවේ.
ප්‍රතිමාගේ පළවෙනි අතුරු ප්‍රශ්නය අහන්න.
ඔව් නියෝජ්‍ය කතානායකතුමනි, මම මේ අතුරු ප්‍රශ්නේ අහන්න කලින් මම ඔබතුමාගේ අවධානය යොමු කරන්න ලෑස්ති. මම ඒ ප්‍රශ්නේ අහන්නේ නැහැ. නමුත් මම මේ බොහොම ගෞරවයෙන් කියන්නේ 33.1 වගන්තියේ 3 ඡේදයේ බලන්න උත්තරයක් වාචික ප්‍රශ්නයකට දෙන උත්තරයකදී පැන නගින දෙයක් වැඩිදුර පැහැදිලි කර ගැනීම සඳහා මේකේ මන්ත්‍රීවරුන්ට අයිතියක් තියෙනවා. මම ඒ වෙලේ ඔබතුමාගෙන් ඉල්ලුවේ අන්න ඒ අයිතිය. නමුත් ඔබතුමා කිසිම වග විභාගයකින් නැතුව පොදුවේ ඒකට අවස්ථාව නොදී හැරියා. මම ඔබතුමාට කියනවා එහෙම දේවල් මීට පස්සේ
නෑ. ගරු මන්ත්‍රීතුමිය, මේ ප්‍රශ්න අහන වෙලාවේ අහන මන්ත්‍රීතුමාට ප්‍රශ්න දෙකයි අහන්න පුළුවන් අතුරු ප්‍රශ්න. ඒකට තමයි අවස්ථාව දුන්නේ.
වෙනත් කයකට පැහැදිලි කිරීම. එසේම තව දුරටත් කවර හෝ අතුරු ප්‍රශ්නයක් මගින් ප්‍රශ්න ඇසීමට ඇති ඉඩකඩ පිළිබඳ රීති උල්ලංඝනයේ ඊට කලින්ක ඒක තියෙනවා. පැන නගින යම් කාරණයක් වඩාත් පැහැදිලි කරගැනීමේ කාර්ය සඳහා විමසන්න පුළුවන් කියන එක.
ඒ තියෙන ගරු මන්ත්‍රීතුමිය, දැන් ප්‍රශ්න අහන වෙලාවේදී ප්‍රශ්න අහන මන්ත්‍රීවරයාට, දැන් ප්‍රශ්න අහන වෙලාවට වෙනත් මන්ත්‍රීවරුන්ට මේ සම්බන්ධ කාරණාවක් නෙවෙයි ඒක. නෑ ගරු මන්ත්‍රීතුමාලා, මූලාසනයේ දෙපැත්තෙන්ම බැනුම් අහනෝ කාලය සඳහා. මේ කාලය ඉදින් අපි පුළුවන් තරම් මූලාසනය බලන්නේ කාලය කළමනාකරණය කරගන්න. ඒකට තමයි මේ හැම ස්ථාවර නියෝගවල මේ නීති හදලා තියෙන්නේ. ඒකට සහයෝගය දෙන්න දැන් අද ලබා දෙන සහයෝගය ඉතාමත් හොඳයි. දැන් අපිට නියමිත වෙලාවට වැඩ ටික යනවා. ඒ නිසා අපි ප්‍රශ්න හදාගන්න එපා, අපි යන්න. මේ ගරු රෝහිණි මන්ත්‍රීතුමා, ඔබතුමාගේ පළවෙනි අතුරු ප්‍රශ්නේ අහන්න.
වැඩේ තියෙන ඉතින් හොරකම් ටික එළියට අදිනකොට ඉතින් රිදෙනවා තමයි. ගරු ඇමෙත්තුමා, ඊයේ මව්බිම පත්තරේ තියෙනවා සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අඩු නම් විදුහල්පතිට පඩි වැඩිවීම නැහැ. මධ්‍යම පළාතට චක්‍රලේඛයක්. එතකොට ඒ චක්‍රලේඛයේ මෙන්න මේ විදිහට තියෙනවා. අන්තිම වගන්ති දෙක විතරක් කියන්නම්. කාලය පිළිබඳ ගැටලුවක් තියෙනවා. හර විෂයන් අදාළ ඉලක්කය අත්පත් කරගන්නා තෙක් උක්ත පාසල්වල විදුහල්පතිවරුන්ගේ වාර්ෂික වැටුප් වර්ධකය ලබා දීම තාවකාලිකව අත් හිටවනවා. ඒ වගේම ඊළඟ තියෙනවා 90% ඉලක්කයේ ළඟාවන සියලු විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් වෙත 2023 වර්ෂයේදී විශේෂ දීමනාවක් හිමිවන බවට දැනුවත් කිරීම සහ විශේෂ දීමනාව වැටුප් වර්ධක 3කට තුල්‍ය වනසේ සේවා කාලය තුළ එක් වතාවක් පමණක් ලබා දෙනවා කියලා දීලා තියෙනවා. ඔබතුමා දන්නවා රාජ්‍ය සේවකයෙකුට වැටුප් වර්ධක ලබා දෙන්නේ රාජ්‍ය පරිපාලන මේ අමාත්‍යාංශයේ රාජ්‍ය නිලධාරීන්ගේ කාර්ය සාධන ඇගයීම් සිරස්තලයේ යටතේ 798 චක්‍රලේඛයේ ආකාරයට. ඒ වගේම කාර්ය සාධන ඇගයීම කරන්නේ ආයතන සංග්‍රහයේ 7 පරිච්ඡේදයේ 90 එහිදී සේවකයාගේ වැඩ, එහෙම නැත්නම් කාර්යය, පැමිණීම, හැසිරීම කියන කාරණා දිහා බලලා තමයි ඒ අයට විනය ක්‍රියාමාර්ගයක් හෝ යමක් කරනවා නම් කරන්නේ. ඉතින් අපි දන්නවා දරුවන්ගේ ප්‍රතිඵල ඉහළ නැංවීම ගුරුවරුන්ගේ සහ විදුහල්පතිවරුන්ට තියෙන රාජකාරි වලින් එකක් පමණයි. තව 45ක් විතර තියෙනවා. දැන් ඇත්තටම හොඳයි ගුරුවරුන්ටත් ඉලක්ක තියෙන්න ඕනි විදුහල්පතිවරුන්ටත් ඉලක්ක තියෙන්න ඕනි අමාත්‍යංශයේ ලේකම්වරුන්ටත් තියෙන්න ඕනි ඇමතිතුමාටත් ඉලක්ක තියෙන්න ඕනි එහෙම වුණොත් තමයි හොඳ ගමනක් යන්න පුළුවන් වෙන්නේ නමුත් ඇමතිතුමා ඔබතුමා දන්නවා මේ වෙනකොට මධ්‍යම පළාතේ විතරක් අපිට ගුරුවරු හිඟයි මම ඉලක්කම් කියන්නම් මහනුවර දිස්ත්‍රික්කයේ 15,667ක් ඉන්න ඕනේ ඉන්නේ 12,776යි 2,891ක් ගුරුවරු හිඟයි මාතලේ දිස්ත්‍රික්කයට ඉන්න ඕනේ 6,303ක් දැනට ඉන්නේ 5,112යි පුරප්පාඩු තියෙනවා 1,191ක් නුවරඑළිය දිස්ත්‍රික්කයට ඕනේ 11,058ක් ගුරුවරු ඉන්නේ 9,262යි පුරප්පාඩු තියෙනවා 1,796ක් ඔක්කොම පුරප්පාඩු තියෙනවා ඇමෙත්තුමා මධ්‍යම පළාතට 5,878ක් ඒවා ඉලක්කම් එකක් දෙකක් එහෙම එහෙ වෙන්න පුළුවන් එදා ඔබතුමාම කිව්වා ලංකාවේ 32,000 33,000 අතර ප්‍රමාණයක් ගුරු පුරප්පාඩු තියෙනවා කියලා එතකොට මේ ඉස්කෝලවල ගුරුවරු නැතුව විදුහල්පතිවරු මොන ක්‍රමයටද ගරු ඇමතිතුමා මෙන්න මේ කියන ප්‍රතිඵල පෙන්නන්නේ. එතකොට මම හිතනවා මේක ඉතාමත් අනීතිකයි කියලා. ඒ නිසා ඒ චක්‍රලේඛය ඉවත් කරගන්නා ලෙස දැනුම් දෙන්න කියලා ඔබතුමාට මම පළවෙනියට යෝජනා කරනවා.
ගරු ඒ පළවෙනි ප්‍රශ්නේද මන්දිතුමි?
ඒක යෝජනාවක්.
යෝජනා කරන
ප්‍රශ්න. හරි ඔබතුමා ඒක ප්‍රශ්නයක් හැටියට ගන්නකෝ.
ඔව් ගරු නියෝජ්‍ය කතානායකතුමනි මම ඊයේ තමයි මේ සමුළුවකට සහභාගී වෙලා ආවේ. ඒ එනකොට මම දැක්කා මේ මේ පුවත්පතේ මේක වාර්තා කරලා තිනවා මොබිල්. මම ඊයේ රාත්‍රියේම අපේ පෞද්ගලික ලේකම්තුමා මගින් මේ ලිපිය ගෙන්න ගත්තා. මේක ඇත්ත වශයෙන්ම මධ්‍යම පළාතේ පළාත් අධ්‍යක්ෂණය නිකුත් කරන්න පුළුවන් ලිපියක් නෙවෙයි. මොකද හේතුව අධ්‍යාපනය සම්බන්ධයෙන් වෘත්තීය කරුණු සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය තීන්දුව ගන්නේ අධ්‍යාපන අමාත්‍යාංශය. පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන්ට ඒ පළාතට අදාළ වෙන ආකාරයෙන් කරන්න පුළුවන් පරිපාලනමය කටයුතු. පාසල් 13 වෙනි අංක ව්‍යවස්ථාව ඉතා පැහැදිලිව තිනවා උපලේඛනයේ පළාත් සභාවල තියෙන බලතල ප්‍රමාණය. ඒක නිසා මම ඔබතුමිය අහපු එකට මම ස්තුතිවන්ත වෙනවා. මම අපේක්ෂා කළ අද ප්‍රශ්නයක් පාර්ලිමේන්තුවේ අහයි කියලා මම වහාම මේ උපදේශ ඉවත් කරගන්නයි කියලා දැනුම් දෙනවා. ඒ විතරක් නෙමෙයි මම මාසිකව කැඳවනවා සූම් මීට් එකෙන් ගන්නෝ සිළුම පළාත් අධ්‍යක්ෂකවරු මං පොදුවේ සියලු දෙනාටම උපදෙස් දෙනවා මෙවැනි කරුණු සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශයෙන් නොවිමසා චක්‍රලේඛන නිකුත් කළ නොකළ යුතුයි කියලා. ඒ වගේම ඔබතුමිය ඒකදී තව කාරණයක් සඳහන් කළා ගුරු පුරප්පාඩු සම්බන්ධයෙන්. ඔව් මම උත්තරයක් දුන්නා 32,000 කියලා. දැන් කිසිම විධිමත් භාවයකින් තොරව මීට අවුරුදු 3කට කලින් සංවරණ දහරෙන් බඳවා ගැනීමේදී 52,000 22,000 පාසල් වලට අනුයුක්ත කළා. කිසිම වර්ණයක් නැහැ. කිසිම වර්ණයක් නැහැ. විෂය ගැළපීමක් නැහැ. උදාහරණයක් ගමු. පුරාවිද්‍යා විෂයට උපාධිය තියෙන කෙනා දානවා පාසලක. දැන් කොහෙටද දාලා තින්නේ? ප්‍රාථමිකංශයේ. සම්පූර්ණ අපේ රටේ ප්‍රාථමිකංශයේ පසුබෑමකට ලක් වෙන ප්‍රධාන හේතුවක් කොවිඩ් 19 විතරක් නෙවෙයි. නුපුහුණු ගුරුවරු ප්‍රාථමිකංශයට යෙදී. දැන් මේ 22,000 පාසල් තුල ඉන්නවා. දැන් මේගොල්ලම මේ පිරිස විධිමත් කරන්න විභාගයක් තියලා වර්ණයක් කළා විෂය ගලපලා හිටන් පුහුණුවක් දීලා පාසල් වලට දාන්න කරපු ප්‍රයත්නය පිරිසක් ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා වැළැක්කුවා. මම මේ සභාවේ කීප සැරයක් කිව්වා. දැන් මේක ඉඩන් නඩුවක් නෙමෙයි. අධිකරණ ඇමතුමත් ඉන්නවා. ඉඩන් නඩුවක් නම් පුළුවන් උසාවියේ પરම්පරා තුනක් ගිහිල්ලා ප්‍රොක්සි කැන්සල් කරනවා. ආයි ප්‍රොක්සි දාන අලුතෙන් ඊරාගල પરම්පරාව දානවා. එහෙම ගිය හැකියි. හැබැයි මේ දරුවන්ට ගුරුවරු දෙන එක මේ සීළු පාර්ශයන් දැනගන්න ඕනේ පෙස්සම් කරුව විතරක් නෙමෙයි. සීළු පාර්ශයන් දැනගන්න ඕනේ මේ ඉඩන් නඩුවක් වගේ නෙමෙයි මේ අතුරු තහනම් නියෝගයක් කියන්නේ. මම දැනගන්න කැමතියි ගරු අධිකරණ ඇමතුමාගෙන් අතුරු තහනම් නියෝගයක් කියන එකේ තේරුම. අතුරු තහනම් නියෝගයක් සදාකාලික නියෝගයක් වෙන්න බෑ. විදුහල්පති පත්කරණයකට අවුරුදු දෙකමාරකට කලින් දුන්න අතුරු තහනම් නියෝගය සමිතියකට පත් කරපු එකත් නැවත උසාවි ගියාම ඔන්න ඒකටත් දුන්න තහනම් නියෝගයක්. අතුරු තහනම් නියෝගයක් දෙන්නේ යම් කිසි පාර්ශවයකට පරිපාලනමය ක්‍රියාවක් නිසා යම් අසාධාරණයක් වෙනව නම් తాවකාලිකව නවත්තන්න. తాවකාලිකව නවත්තන කියන්නේ අවුරුදු දෙකක්ද? මාස හයක්ද? මම යෝජනා කරන ගරු අධිකරණ ඇමතුමනි ඔබතුමා ගේන සංශෝධනයක් සිවිල් නඩු විධාන සංග්‍රහයට අතුරු තහනම් නියෝගයන් නිකුත් කරනවා නම් ඒ තහනම් නියෝගයේ කාල සීමාවක් දාන්න ඕනේ අපි. අපි මේ උස පාර්ලිමේන්තුවේ ඉන්නේ ඒකට. අතුරු තහනම් නියෝග
නියෝගය දීලා තහනම් කළා යම් ක්‍රියාවක් ඊළඟ දින දෙන්නේ මාස 6කේ මාස 6කේ ඒක අතුරුද ඒක අතුරු සහනයක්ද මේ රටේ හැමෝම කතා කරනවා අධිකරණයට යනවා සාධාරණයේ බලාපොරොත්තු වෙයි මේ දරුවන්ට වෙන අසාධාරණ ගැන කවුරුත් කතා කරන්නේ නැහැ නේ මාස 6ක් අතුරු තහනම් නියෝගයක් දෙනවා ප්‍රින්සිපල් ලබත් කරන්න බෑ ඔයද ජස්ටිස් ජස්ටිස් එක පෙන්න තියෙනවා මෙතන ඉන්නවා හිටපු අධිකරණ ඇමතුමා ඔබතුමා ගේන සංශෝධනයක් මේ පාර්ලිමේන්තුවේ නීති සම්පාදනය කරන්නේ ඒව අර්ථ නිරූපණය කිරීම සහ ක්‍රියාවේ යෙදවීමයි අධිකරණය කරන්න ඕනේ ඒ නිසා ඔබතුමා ගේන සංශෝධනයක් සිවිල් නඩු සංග්‍රහයට අදාළ සංශෝධන ඕන එකක් අපි අනුමත කරලා දෙනවා ඔන්න විපක්ෂයත් එකඟයි අතුරු තහනම් නියෝග කියන සදාකාලික තහනම් නියෝගයක් නෙමෙයි මම ස්තුතිවන්ත ඔබතුමියට මේ ප්‍රශ්නේ අහුවට අධ්‍යාපනය පිළිබඳ විශාල උනන්දුවක් දක්වනවා
ගරු
මන්ත්‍රීතුමනි 5000 ගණන්
දෙවෙනි ප්‍රශ්නය වුණා නේද
ඉන්න මං ඉවර නැහැ ඒ 50 50000න් දැන් මේ වෙනකොට යම් ප්‍රමාණයක් ඉන්න පාසල් වලට දාලා හැබැයි මේ 22000 ගුරු කාර්ය මණ්ඩලය තුල නැහැ ඒ අය පාසල්ට යොදලා තිනවා කාටද අසාධාරණේ දරුවන්ට දැන් අසාධාරණේ වළක්වන්න අපි ක්‍රියාමාර්ග ගන්න විභාග තියලාපත් කරන්න උසාවියට ගිහලා පෙස්සමත් දැන් මම දෙනවා අතුරුදානන් නියෝගේ නම මාස ගන්න මේක අසාධාරණ දරුවන්ට මේක තේරෙන්නේ නැද්ද ප්‍රස්තම් කරුවන්ට ප්‍රස්තම ඕන ප්‍රස්තමක් දැමම අතුරු තහනම් නියෝගයක් දීලා මාස ගණන් අවුරුදු ගණන් ඉන්න බෑනේ ඒක නිසා මේකට විකල්ප ක්‍රියාමාර්ගයේ කීපයක් ගත්තා ගරු අමාත්‍යතුමියනි මම ඊළඟ කැබිනට් පේපර් එක එනවා මම ඒක දාලා තින්නේ උපාධිධාරීන් ගුරු සේවා ව්‍යවස්ථාව අනුව විස්සාමගිය සහ සේවය හැර ගිය වැනුවට බඳවා ගැනීමට පළාත් සභාවට බලය දෙනවා ඊළඟ සුමාන දෙක ඇතුළතම විද්‍යා තාක්ෂණ ඉංග්‍රීසි උපාධිධාරීන් 5450 බඳවා ගන්න අවසර දුන්නා මධ්‍යම පළාත මහත්මයා 700ක් මේ වෙනකොට බඳවා ගන්න ගැසට් නිවේදනය කළා තියෙනවා ඒ නිසා අපි උපරිමෙන් දරුවන්ට මේ ගුරුවරුට දෙන්න වැඩපිළිවෙල කරනවා කිසිම සාධාරණත්වයක් නැහැ අර යවපු චක්ලේකනේ යැවීමට අයිතියකුත් නැහැ මම ඒ ගැන ක්‍රියා කරනවා
හරි කරු මන්ත්‍රීතුමනි දෙවෙනි ප්‍රශ්නය අහන්න
එමෙතුමා මෙතන අධිකරණ එමෙතුමත් ඉන්න නිසා මම කියනවා දැන් අවුරුද්දක් තිස්සේ ගුරුවරු පත් කරගන්න බැරුව ඉන්නවා පළාත් සභාවල සල්ලි ටික තියෙනවා. දැන් මං හිතන්නේ අධ්‍යාපන අමාත්‍යංශයේ මේ වෙනකොට කැබිනට් පත්‍රිකාවක් නිකුත් කරලා තියෙනවා පළාත් සභාවලට ගුරුවරුන් බඳවා ගන්න කියලා. එතකොට දැන් නඩු දාලා තියෙනවා නම් ගරු අධිකරණ ඇමතිතුමනි මේ මොන ජනාධිපතියාවත් මොන ආණ්ඩුවාවත් මොන අධිකරණයටවත් මේ දරුවන්ගේ නැති වෙන කාලේ ආපහු ගෙනත් දෙන්න බෑ. අවුරුදු දෙකක් ගෙදර ඉඳලා ආපු තුනේ ළමයින්ද අකුරු බෑ. මේක අපි කියන්න පුළුවන්ද මේ අධිකරණයේ තීන්දුව දීලා එනකන් ඔය ළමයි ඔහොම ඉන්න කියලා කියන්න පුළුවන් කමක් නැහැ. ඉතින් දැන් විදුහල්පතිවරුන්ගේ වැටුප් කපන්න කලින් ගුරුවරුන්ගේ වැටුප් කපන්න කලින් මේක මේ හරියට කරගන්න බැරි අමාත්‍යංශයේ ඔබතුමත් ඇතුළුව ලේකම්තුමා ඇතුළුව ආණ්ඩුකාරතුමන්ලා ඇතුළුව මේ අයගේ පඩිය කපන්නේ කවද්ද කියන එක මම අහනවා. මොකද මේ දරුවන්ට වෙන විනාශයට මේ ඉන්න හැමෝම වග කියන්න ඕනේ නිසා. ඒ නිසා මම ඔබතුමාගෙන් දෙවෙනි අතුරු ප්‍රශ්නේ හැටියට මම අහනවා. මේ වෙනකොට ඔබතුමා දන්නවා මෙන්න මේ අය අධ්‍යාපන වේදී විශේෂ අවශ්‍යතා අධ්‍යාපනය යටතේ ගෞරව උපාධිධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයට බඳවා ගැනීම. මං හිතන්නේ මේ වෙනකොට මෙන්න මේ විශේෂ අවශ්‍යතා අධ්‍යාපන ගෞරව උපාධිය සහිත අය 2021 8 6 දින ගැසට් නිවේදනයට අනුව ගුරු සේවයට ඇතුළත් කරගන්න කියලා තියෙනවා. ඒ වුණාට ගරු ඇමතිතුමා ඔබතුමා දන්නවා අපේ රටේ විශේෂ අවශ්‍යතා තියෙන දරුවෝ විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඒ අයට ඇත්තටම තියෙන්නේ කුඩම්මගේ සැලකිල්ල. දැන් අපි දන්නවා මේ වෙනකොට මාතලේ තැන්න ප්‍රදේශයේ පෞද්ගලිකව කෙනෙක් අතෙන් වියදම් කරගෙන මේ වෙනකොට ඔටිසම් දරුවන් සඳහා පාසලක් පවත්වාගෙන යනවා. එතකොට මේවා ඉතාමත් අඩු පහසුකම් යටතේ එක එක්කෙනාගේ පෞද්ගලික කැපපිරීම යටතේ වෙන්නේ. ඉතින් මේවට නිසි ගුරුවරු නැත්තම් අර විශේෂ අධ්‍යාපන අවශ්‍යතා තියෙන දරුවන්ට අවශ්‍ය දේවල් සංකල්ප දී ගන්න බැරුව යනවා. ඒ නිසා ඔබතුමා මේ අය බඳවා ගැනීම සම්බන්ධයෙන් ගන්න ක්‍රියාමාර්ගය මොකක්ද කියලා කියන්න.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි සාමාන්‍යයෙන් අපේ රටේ වාර්ෂිකව දරුපත් සිද්ධ වෙනවා 350,000 සාමාන්‍යයෙන් මේ 350,000න් 342,000ක් පමණ වසර පහ සම්පූර්ණ වුණාම පාසල්ගත කෙරෙනවා 8,000ක් පමණ ඉන්නවා
විශේෂයෙන්ම විශේෂ අවශ්‍යතා තිබෙන දරුවන් නැට්ට හඳුනාගත් ප්‍රමාණයක් 6000 8000 අතර ප්‍රමාණයක්. ඒකෙන් ක්‍රමානුකූලව මේ ඔටිස් කියන තත්ත්වය වර්ධනය වෙමින් පවතින. නමුත් අපේ රටේ දැනට විශේෂ අධ්‍යාපනයේ මේ වර්ග කීපයකම වර්ග පහක් තියෙනවා ප්‍රධාන වශයෙන්. මේ වර්ග පහේම දරුවෝ එකම පන්ති කාමරයේ තමයි උගන්නේ. දැන් මේ ක්‍රමය වෙනස් කරන්න අපි කටයුතු කරන් යනවා. විද්‍යාපීඨ වලටත් බඳව ගන්නවා විශේෂ අධ්‍යාපනයේ. ඊට අමතරව ඔබතුමී කිව්වාගේ B.Ed. උපාධිය විවිධ උපාධි ආයතන වලින් දෙනවා. B.Ed. උපාධිය විශේෂ අධ්‍යාපනය සඳහා අපි 561 අධ්‍යාපනවේදී උපාධි පත්වීම් දෙන ඒවා අනුමත කළා. පළාත් සභාවට යවුවා. විශේෂ අධ්‍යාපනවේදී සංඛ්‍යාව ඊට වඩා අඩුයි 60ක් විතර වගේ මාගේ මතකයේ හැටියට. ඒ ටිකට අනුමැතිය දෙන්න අපි අවශ්‍ය කටයුතු කරගෙන යනවා.
හරි, බොහොම ස්තුතියි. නෑ ගරු මන්ත්‍රි, මේ පැහැදිලි. හොඳයි, දැන් ගරු ඇමතුම මේ ප්‍රශ්නට විනාඩි 18ක් ගත වෙලා තියෙනවා. ඒ නිසා ඉතාමත් කෙටියෙන් අහන්න.
දැන් මෙහෙම නේ කතානායකතුමා, වෙලාව බලන්න ඕනේ. ඕනේ ප්‍රශ්නයක්ද මේක, නැති ප්‍රශ්නයක්ද කියන එක.
මේ 10ම ඕනේවනේ දාලා තියෙන්නේ
මන්ත්‍රි. ඒක තමයි. දැන් මේක ඉතාමත් වැදගත් ප්‍රශ්නයක්.
විනාඩි 10 තියෙන එකට 20ක් පාවිච්චි කරාම මම වෙලාව හදාගන්නේ කොහොමද?
10ෙන් හරි ප්‍රශ්නේ විසඳන්න පුළුවන් නම් ප්‍රශ්නයක් නැහැ. විනාඩි 20ක් ගන්නවා නම් කරන්න දෙයක්
නැහැ. අනිත් හැමෝම මගේ වෙලාවට මාත් එක්ක රණ්ඩු අල්ලන්න එපා කියන්නේ.
ගරු ඇමතුමා,
එහෙම තීන්දුව
ඔබ සභාවට දැන් කිව්වා බඳවා ගැනීමට තීන්දුව නිකුත් කරලා තියෙනවයි කියලා. අපි දකිනවා දීර්ඝ කාලීනව පළාත් සභාවලට ගුරුවරුන් බඳවා ගන්නකොට වයස සීමාව 40 තමයි කරලා තිබුණේ. නෑ, ඒවට පූර්වාදර්ශ තියෙනවා. දැන් අපිට ප්‍රශ්නෙකුත් තියෙන නිසා හැකියාවක් තියෙනවා. දැන් අපිට දැන් කඩිනමින් අපිට අවශ්‍යයි. දැන් ඔබතුමා අපිට කියන්න පුළුවන් 40 පෙන්න්නට පස්සේ ගුරුවරුන්ට උගන්වන්න බෑ වගේ කතාවක් ඕනනම් කාට හරි කියන්න පුළුවන්. එහෙමනම් දැන් අපි විශ්‍රාම ගියාය ගන්නවට මගේ විරුද්ධත්වයක් නෑ. මොකද ඒගොල්ලෝ අධ්‍යක්ීම් තියන අය. නමුත් ඒ අය 60 පැනලත් උගන්වන්න පුළුවනි නම් අර 40ට ගෙනල්ලා හරි අපිට මේ තියෙන කඩිනම් ප්‍රශ්නේ විසඳලා දෙනවා නම්. මොකද අපේ විල්ගමුවට ගුරුවරු නැහැ. එතකොට නාවුල කලාපයට නැහැ. මධ්‍යම පළාත ගත්තහම වලපනේට නැහැ. හසලකට නැහැ ගුරුවරු. මං හිතන්නේ පොළොන්නරුව පැත්ත ගත්තත් එහෙමයි. මේ දුෂ්කර පළාත්වල ඉතාමත් දැඩි ප්‍රශ්නයක් මේක. ඔබතුමාට හැකියාව තියෙනවා නම් මේ අවුරුදු 35 කියන එක 40ටවත් ගෙනල්ලා මේකට කඩිනමින් විසඳුමක් දෙන්න මම ඔබතුමාට යෝජනා
කරනවා. නෑ
ගරු, නෑ වැදගත් ගරු මන්ත්‍රීතුමිය, ඔබතුමිය මං කියන්නේ කාලය සම්බන්ධව.
ගරු
මේ ඔක්කොම වැදගත් දේවල්. මේ න්‍යාය පත්‍ර තියෙන හැමදේම වැදගත්.
මම හිතනවා වැදගත් කියලා අහපු ප්‍රශ්නය ගරු නියෝජ්‍ය කතානායකතුමනි, එතුමිය අහපු ප්‍රශ්නේ කොටස් දෙකක් තියෙනවා. එකක් අර සංවර නිලධාරීන් බඳවා ගැනීමේදී 35ට අඩුවෙන් බඳවා ගත්තා. දැන් බඳවා ගන්න ගුරුසේට බඳවා ගන්න යාමේදී 35 පැනලා. ඒ නිසා තමයි 40 දක්වා රාජ්‍ය සභාව කොමිසමෙන් අනුමැතිය දීලා අපි බඳවා ගන්න විභාගයේ තීන්දු කළේ. හැබැයි දැන් උසාවිට ගිහිලා තියෙන පෙස්සම් තුනක ওই කාරණේත් සඳහන් වෙනවා. ඒගොල්ලෝ තමන්ගේ වාසියට ගන්නවා පෙස්සම් කරුවන් විසින්. මොකද්ද මේ වරින් වර ගුරු සේවා ව්‍යවස්ථාවේ තියෙන වයස් සීමාව වෙනස් කළයි කියන එක. ඒක තර්කයක්. ඉතින් ඒ නිසා ඒකට මැදිහත් වෙන්න ඕන කමක් නැහැ. එහෙම වුණොත් වෙන්නේ මේ අලුතෙන් බඳවා ගන්න ගුරු සේවා ව්‍යවස්ථාව යටතේ උපාධාරින් බඳවා ගන්න අවුරුදු 35ට අඩුවේ. ඉතින් ඒක අපි ඩීවියේට් කළොත් එහෙම අලුත් බඳවා ගන්න එකත් මේ තව පෙස්සම් කාර්යය ගිහිල්ලා ඒකත් නවත්තන්න හදයි. ඉතින් මට ඒක කරන්න ඕන කමක් නැහැ. දෙවෙනි කාරණේ තමයි ඊළඟ කැබිනට් පත්‍රිකා දෙකක් තියෙනවා පෙන්ඩින්. එකක් තමයි විශේෂයෙන්ම විද්‍යාව ගණිතාංශයේ ඉංග්‍රීසි මාධ්‍ය උගන්වපු ගුරුවරු හදිසි, ඒ කියන්නේ අවුරුදු 65ට යන්න තිබිච්ච එක 60න් විශ්‍රාම ගියාම එතන ලොකු ගැප් එකක් ආවා. ඉතින් ඒක පිරවීම සඳහා අපි අවසර ඉල්ලලා තිනවා ඒ අයව අවුරුදු දෙක කාල සීමාවකට අපිට අවසර දෙන්නයි කියලා කොන්ත්‍රාත් පදනම් මත ඒ කැමැති ගුරුවරු බඳව ගන්න විශේෂයෙන්ම නෑ දැන්ට ගිහිලා තිනවා එකක්. එකක් ගිහිල්ලා මම අනුමැතිය දුන්නා විද්‍යා තාක්ෂණ 5450ක් බඳව ගන්න. දෙවෙනි එක ගිහිලා තිනවා උපාධිධාරී ගුරු සේවා ව්‍යවස්ථාවට අනුව බඳව ගන්න. ඔය ඔබතුමී කිව්වාගේ 35ට අඩු පිරිසේ බඳව ගන්න විෂයන් අනුව විශ්‍රාම ගිය සහ හැර ගියා වෙනුවට තිබෙන වැටුප් එකය ගාව ඉතිරි. ඒකෙන් බඳව ගන්න. තුන්වෙනි එක දාලා තිනවා විශ්‍රාම ගිය විශේෂයෙන් ඉංග්‍රීසි මාධ්‍යෙන් විද්‍යා තාක්ෂණ ඇකවුන්ටිං ඒ වගේ ප්‍රධාන විෂයන් වලට පුරප්පාඩු සඳහා ඒ පළාත්වල තිබෙන ප්‍රතිපාදන අනුව බඳවා ගැනීමට අවසර. ඒ තුනම අපි දීලා තිනවා. තව තව සති 3ක් ඇතුළත ඒක යවන්න පුළුවන්.
බොහොම ස්තුතියි.
ද්‍රවිඩ මාධ්‍ය පාසල් වල විශේෂයෙන් වතු පාසල් වල ඔබතුමීගේ මාතලේ දිස්ත්‍රික්කයත් ඇතුළුව 2535ක් අපි තොරතුරු ගෙන්නාගෙන තිනවා. ඒ කැබිනට් පත්‍රිකාවත් ඉදිරිපත් කළා.
ගරු
ගුරු සහායක හැට බඳවාගෙන අර සාමාන්‍ය ප්‍රතිපත්තියනෝ අය බඳවා ගන්න.
ගරු අධ්‍යාපන ඇමතුමනි, ගරු මන්ත්‍රීතුමිය කිව්වා වගේ පෞගිය කාලේ ඇතිවෙච්ච කොවිඩ් ප්‍රශ්න ආදී කාරණා හේතු කොටගෙන සමහරුන්ගේ වයස අපි කියන්නේ සුදුසුක 35 කියන එකට වඩා එහාට ගියා. ඒගොල්ලන්ට ඒ ගුරු වෘත්තියේ සුසුකම් තිබුණත් දැන් ওই 35 කඩේම පැනලා ඉන්නේ. ඒ හින්දා ඔබතුමා කොහොම හරි ඒ අවුරුදු 40 කියන සීමාව හරි දාලා ඒ අයට ඒ අවස්ථාව දෙන එක ඉතාම සාධාරණයි කියලා මම විශ්වාස කරනවා. මොකද ඒගොල්ලන්ට අදාළ හේතු නිසා නෙවෙයි වෙනත් පරිබාහිර හේතු නිසා තමයි ඒ තත්වයට ඒ අයට මුහුණ දෙන්න උනේ.
ඒ නිසා තමයි අපි 40 දක්වා අවසර අරගෙන දහටන් විභාගය තියන්න සූදානම් කළේ. හැබැයි පෙස්සම් කරු උසාවියට ගිහිලා තර්ක කරනකොට ඒකත් වාසියට ගත්තා ගුරු සේවා ව්‍යවස්ථාවේ තියෙන 35යි ඔබ මේක වෙනස් කළා 40ට ගියයි කියලා. ඒ නිසා අතුරු තහනම් නියෝගය අපි දන්නේ ඒකත් හේතුවක් වුණාද කියලා තහනම් නියෝගය නිකුත් වෙලා
තියෙනවා. නෑ එතුමා පක්ෂ නායක නිසා නැගිට්ටේ මං හිතුව මේ ප්‍රශ්නේ පක්ෂ නායකතුමා ඉඳ අවසර දුන්න. හරි. හරි බොහොම සුදී. ඔව් කිරියල මැතුමා.
බෝඩ අපිට මේ දහවල් ආහාරය ගන්න වෙලාවයි අවසානයේ පැය දෙක කරගන්න පුළුවන් ද අපේ මං හිතන්නේ ඇමති ඇමතුමා කැමති වෙයි. පොටකින්. එකගයිද? එකගයි එහෙනම්. දවල් දවල් ආහාර වෙලාවයි
ඔව් දිවාහාරයෙන්
ස්වභාවික නේද?
ආගයත් අරගෙන කල්තැබීමේ විවාදයේ දිගට ගෙනියන්න.
වන්දාව එක්ස්ට්‍රා.
එතුමා බඩිරුහු වගාව ගැන කතා කරා බද්ද ගැනත් කතා කරා. ඉතින් ඒක ගැන පැහැදිලි කර ගැනීම ප්‍රශ්නෙට අදාළවමයි. එතකොට ඔබතුමා මට අවස්ථාව දුන්නේ නැහැ එහෙම රීතියක් නැහැ කියලා. නමුත් මේ ප්‍රශ්නෙට අදාළවම මම මෙතුමා ප්‍රශ්න අහුවට විරුද්ධ නෑ.
ඒක හරි මන්ත්‍රීතුමා මේක මම පිළිගන්නවා. නමුත් එතුමා පක්ෂ නායකයෙක් නැගිට්ටම දෙන අවසරය අනුව තමයි එතුමා නැගිට්ට. නමුත් එතුමා අහන ප්‍රශ්නේ හිතේ
එතුමාගේ හිතේ තියෙන ප්‍රශ්නේ තමයි මම ඊයේ ප්‍රකාශ කරපු රුපියල් බිලියන 5ක බඩිරුඟු වංචාවට ඔබතුමාත් සහයෝගය දෙනවද කියලා හිතුණා. මොකද මට ඒක විසඳ ගන්න ඕනකම තිබුණා කෘෂිකර්ම
ඇමතුමාගේ. ඔබතුමීට දැන් මේ වෙන පැත්තකට ගමන් කරන්න. ප්‍රශ්නාංක 10 ගරු නලින් බණ්ඩාර ජයමහාමැතිතුමා පැමිණ නැත. දෙවෙනි වටය ප්‍රශ්නාංක 3 ගරු චින්තකමල් මායදුන්න මැතිතුමා අහනවද?
සභාගත කරනවා.
ප්‍රශ්නාංක 6 ගරු සංජීව එදිරිමාන මැතිතුමා අහනවද? සභාගත කරන්න. ප්‍රශ්නාංක 10 නලින් බණ්ඩාර ජයමහාමැතිතුමා අහනවද?
ගරු නලින් බණ්ඩාර ජයමහාමැතිතුමා වෙනුවෙන් ප්‍රශ්නාංක 10 විදුලි බලහා බලශක්ති අමාත්‍යතුමාගෙන් අහනවා.
සභාගත කරන්න.